අපි සබ්බාසව සූත්‍රය කරන්නේ මාංශින් මෙසේ අසන ලදී. එක්කලක භාගතුන් වහන්සේ සවැත්නුවර සමීපයේ ජේතවන නම් වූ අනේ පිළිසිටුගේ ආරාමයේ වැඩවසන සේ. භාගතුන් වහන්සේ මහණෙනි භික්ෂු නමතුසේ. ඒ භික්ෂු වහන්සේ භාගතුන් වහන්සේට පිළිවදන් ඇසූ. භාගතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක. මහණෙනි, තවට සියලු ආශ්‍රවයන්ගේ සංවර කාරණය දේශනා කරන්න ව්‍යාසව මනාකොට මෙහි කර වදාළ සේක. එසේ වහන්සේ භික්ෂු භාගතුන් වහන්සේට පිළිවදන් ඇසූ. භාගතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක. මහණනි, මම නෝනින් දන්නාහුට දක්නාහුට ආශ්‍රයන්ගේ ක්ෂය කිරීම කියමි. නොදන්නාහුට නොදක්නාහුට නොකියමි. ජලිත මහණෙනි, කුමක් දන්නාහුට කුමක් දක්නාහුට ආශ්‍රවක්ෂය වේද? යෝනිසෝ මනසිකාරයද අයනිසෝ මනසිකාරයද? මහණෙනි, නෝනින් මෙනෙහි කරන්නාහුට නූපන්නාහුද ආශ්‍රය උපදීද? උපන්නාහුද ආශ්‍රය වැඩිද? මහණෙනි, නුනෝනි මෙනෙහි කරන්නාහුට නූපන්නාහුද ආශ්‍රය නූපදීද? උපන්නාහුද ආශ්‍රය රහිනේද? එතකොට මේ තථාගතයන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී ආශ්‍රයන්ගේ සංවර කාරණේ විදිහට පෙන්නනවා. එතකොට මෙතන මේ කන්ට්‍රෝල් කරන විදියක් තමයි බුදුහාමුදුරුවෝ එතන කියන්නේ. ඉතින් ඔය අවිද්‍යා සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ සතිය නිසා ඒ සංවරය ඇති වෙනවා. අනිත් පැත්තට අපි ගන්න සංවරය තියෙනවා නම් සතිය ඇති වෙනවා කියලා. ඉතින් සංවරය තියෙනවා නම් ඉතින් ත්‍රිවිධ දුස්චරිතයන් ත්‍රිවිධ සුචරිතයන් කියන ඒවා ඇති වෙනවා. ඒ ත්‍රිවිධ සුචරිතයන් සතිපට්ඨානිය කියන එක ඇති වෙනවා. ඉතින් ඕකෙන් ඔය විදිහට ඒ සප්ත මොජ්ජංගිය දක්වා ගමන් කරන විමුක්තිය ඇති වෙනවා කියලා. එතකොට මේ විදිහට මේ ආශ්‍රයන්ගේ සංවර කාරණේ තමයි උදාහරණ වෙන්න. ඉතින් මෙතනදී මේ සතියක් කියන එක තමයි උගාක්ම ඇති වෙන්නේ. එතකොට ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරන මහණෙනි, දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රයෝ ඇත. සංවරයෙන් පහකල යුතු ආශ්‍රයෝ ඇත. ඥාන සංවර ප්‍රතිසේවණයෙන් පහකල යුතු ආශ්‍රයෝ ඇත. කාන්ති සංවර සංඛ්‍යාත අදිවාසණයෙන් පහකල යුතු ආශ්‍රයෝ ඇත. සීල සංවර සංඛ්‍යාත පරිවර්ජණයෙන් පහකල යුතු ආශ්‍රයෝ ඇත. විරිය සංවර සංඛ්‍යාත විනෝදණයෙන් පහකල යුතු ආශ්‍රව ඇත. ඊළඟට බොජ්ජංග භාවනාවෙන් පහකල යුතු ආශ්‍රව ඇත. ඉතින් කාරණා හතක් පෙන්වනවා. දස්සනා පහතක් පා සංවරයේ ප්‍රතිසේවණයේ යන්නේ යූස් කිරීම වගේ ඉවසීම එන්ඩියුරන්ස් කියන එකයි. ඊට පස්සේ පරිවර්ජනීය කියලා කියන්නේ ඒ අවොයිඩන්ස් කියන එකයි, මගහැරීම. ඊළඟට පෙන්වනවා විනෝදණීය කියන්නේ එලිමිනේෂන්. ආපහු බොජ්ජංගේ භාවිතා කළ යුතුයි කියන. මහණෙනි, දර්ශනේ පහකල යුතු ආශ්‍රය කවර දෙයක්ද? මහණෙනි, මේ ලෝකයේ බුද්ධාදී ආර්යයන් නොදක්නා වූ, ආර ධර්මයේ අදක්ෂ වූ, ආර්ය ධර්මයේ නොහිතුණා වූ, බුද්ධාදී සත්පුරුෂයන් නොදක්නාසුළු, සත්පුරුෂ ධර්මයේ අදක්ෂ වූ, සත්පුරුෂ දාසමි නොහිතුණු, අසුතවත් පුතක් ජනතිමේ මෙනෙහි කළ යුතු ධර්මයන් නොදනි. මෙනෙහි නොකළ යුතු ධර්මයන් නොදනි. මෙනෙහි කළ යුතු ධර්මයන් නොදන්නා, නොමෙනෙහි කළ යුතු ධර්මයන් නොදන්නා හිතෙමි. යම් ධර්ම කෙනෙක් නොමෙනෙහි කළ යුත්තාන ඒ ධර්මයන් මෙනෙහි කරයි. යම් ධර්මයන් මෙනෙහි කළ යුත්තාන ඒ ධර්මයන් මෙනෙහි නොකරයි. මහන්, යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මයන් කවරද? මහන්, යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන්නාහුට නූපන් කාමාශ්‍රය උපදීද? උපන් කාමාශ්‍රය වැඩිද? නූපන් භවාශ්‍රය වූ උපදීද? උපන් භවාශ්‍රය වූ වැඩිද? නූපන් අවිද්‍යාශ්‍රය වූ උපදීද? උපන් අවිද්‍යාශ්‍රය වූ වැඩිද? යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මොහුවේ මෙනෙහි නොකළ යුතු ධර්මෝ. ඒ කියන්නේ කාමාශ්‍රයම වැඩි වෙන දේවල් මෙනෙහි නොකළ යුතු. නමුත් මේ පුතක් වෙන පුද්ගලයා ඒවා මෙනෙහි කරනවා. ඒක කාමාශ්‍රයම වැඩි වෙනවා. මහණි, යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මයේ පවර දෙයක්. මහන්නි, යම් ධර්ම කෙනෙක් මෙනෙහි කරන්නාහුට නූපන් කාමාශ්‍රය නූපදීද? උපන් කාමාශ්‍රය ප්‍රහීන වේද? නූපන් භවාශ්‍රය නූපදීද? උපන් භවාශ්‍රය ප්‍රහීන වේද? නූපන් අවිද්‍යාශ්‍රය නූපදීද? උපන් අවිද්‍යාසයෝ ප්‍රහීන වේද? යම් ධර්ම කෙනෙකු මෙහි නොකරේ නම් ඔහු මෙනෙහි කළ යුතු ධර්ම. ඒ කියන්නේ කාමාශ්‍රව අඩු වෙන දේවල් මෙනෙහි කළ යුතුයි. නමුත් මේ පුද්ගලයා ඒවා මෙනෙහි කරන්නේ නැහැ කියන එක තියෙනවා. මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්මයන් නොමෙනෙහි කිරීමෙන් ඔහුට නූපන්නා වූ ආශ්‍රය උපදිත. උපන්නා වූ ආශ්‍රය වැඩි. එතෙමි මෙසේ නොනවනින් මෙනෙහි කරයි. මම අතීත කාලයේ වූයේද? අතීත කාලයේ නොවේද? අතීත කාලයේ කවරෙක් වූයේද? අතීත කාලයේ කෙසේ වූයේද? මම අතීත කාලයේ කවරෙක්ව සිට කවරෙක් වූයේද? මම අනාගත කාලයේ වෙමුද? අනාගත කාලයේ නොවේද? එවන් නැත්නම් අනාගත කාලයේ කවරෙක් වෙමුද? අනාගත කාලයේ කෙසේ වෙමුද? මම අනාගත කාලයේ කවරෙක්ව සිට කවරෙක් වෙමුද? දැන් වර්තමානයේද තමා කෙරෙහි සැක ඇත්තේ. මම වෙන්දෝ මම නොවේද? කවරෙක් වෙමුද? කෙසේ වෙමුද? මේ සත්‍ය තෙමි කොයින් ආයේද? කොයින් යන්නේද? මෙසේ නොනොහිනේ මෙනෙහි කරන ඔහුට සත්‍ය දයාව දෘෂ්ටි අතරින් එක්තරා දිට්ඨියක් ඉපදිනවා. තමා ඇතියයි කියලා දිට්ඨියක් ඉපදිනවා. තමා නැතියි කියලා දිට්ඨියක් ඉපදිනවා. තමාව හැදින ගන්නවා කියලා විස්තර වශයෙන් දිට්ඨියක් ඉපදිනවා. තමා නැතයි කියලා හැදින ගන්නවායි කියලා දිට්ඨියක් ඉපදිනවා. තමා නොවේ මමම තමා හැදින ගන්නවා අයයි ඒ දිට්ඨියක් ඇති වෙනවා. එහෙම නැත්නම් මේ වචන ප්‍රකාශ කරන විදින මම නিত্য සදාකාලික නොතරම සුලිය කියලා එයාට ඒ විදිහට දික්කින් යනවා. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කරන මේ විදිහට මේ දික්ටි සංගෝචනියක් ඇති වෙන මේ දික්ටි සංගෝචනිය සංයුක්ත අසුපවත් පිටග්ගෙන් තෙමි ජාතියෙන් ජරාවෙන් මරණය සෝකයෙන් වැළපීමෙන් කාය දුකින් මානසික දුකින් දැඩි ආයාසයෙන් නොමිදේ සියලු සසර දුකින් නොමිදේයයි කියනවා. මහානි ආරයන් දක්නාසුලු ආරය ධර්මී දක්ෂ ආර ධර්මී මොනවට හේතු සත්පුරුෂයන් දක්නාසුලු සත්පුරුෂ ධර්මී දක්ෂ සත්පුරුෂයන් මොනවට හේතු සුතව තාරසාවක දෙමි මෙනෙහි කළ යුතු ධර්මයන් දනි මෙනෙහි නොකළ යුතු ධර්ම දනි එතේ මෙනෙහි කළ යුතු ධර්මයන් දනි මෙනෙහි නොකළ යුතු ධර්මයන් යම් ධර්ම කෙනෙක් මෙනෙහි නොකළ යුතුද ඒ ධර්මයන් මෙනෙහි නොකළේ යම් ධර්ම කෙනෙක් මෙනෙහි කළ යුතු නම් ඒ ධර්ම මෙනෙහි කරේ. මානෙනි යම් ධර්ම කෙනෙක් මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්ම කවරේද? මාන්නි යම් ධර්ම කෙනෙක් මෙනෙහි කරන ඔහුට නූපන්නා වූ කාමාශ්‍රය උපදීද? උපන්නා වූ කාමාශ්‍රය වැඩේද? නූපන්නා වූ භවආශ්‍රය උපදීන්නේද? භවආශ්‍රය වැඩේද? නූපන්නා වූ අවිද්‍යාශ්‍රය උපදීද? උපන්නා වූ අවිද්‍යාශ්‍රය වැඩේද? මොහෝ නාහි යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු යෝ ඒ ධර්ම. මාන්නි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරේ නම් මෙනෙහි කළ යුතු ධර්මය කවරේද? මාන්නි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන ඔහුට නූපන්නා වූ කාමාශ්‍රය නූපදීද? උපන්නා වූ කාමාශ්‍රය ප්‍රහීන වේද? නූපන්නා වූ භවආශ්‍රය නූපදීද? උපන්නා වූ භවආශ්‍රය ප්‍රහීන වේද? නූපන්නා වූ අවිද්‍යාශ්‍රය නූපදීද? උපන්නා වූ අවිද්‍යාශ්‍රය ප්‍රහීන වේද? මොහෝ නාහි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්ම. ඔහුට මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි නොකිරීම මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීම නූපන්නාශ්‍රය නූපදීත. උපන්නාශ්‍රය ප්‍රහීන වේද? ඒ මේ දුකයි නොවනින් මෙනෙහි කරයි. මේ දුක්ඛ සමුදයයි නොවනින් මෙනෙහි කරයි. මේ දුක්ඛ නිරෝධයයි නොවනින් මෙනෙහි කරයි. මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි නොවනින් මෙනෙහි කරයි. මෙසේ නොවනින් මෙනෙහි කරන ඔහුට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් ඒ තුන් සංගජන ප්‍රහීන මහන්නේ වූ දර්ශනින් ප්‍රහීන කළ යුතු ආශ්‍රයෝයයි කියනවා. එතකොට මේකේ මේක ධර්මයේ තේරුම් ගන්න අපි ඉතුරු කොටස බලන්න ඉස්සෙල්ලා මේ ඩයග්‍රම්ස් වලට යමු. එතකොට අපි මුලින්ම පටිච්ච සම්පදාය ලෝකේ රහතන් වහන්සේලාට කෘතඥතාවය පළ කරන මේ ධර්මයේ ලබා ගන්නට අපි සම්බාස්ව සූත්‍ර ඩයග්‍රම්ස් දෙකේ අපි දෙවෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේකේ තථාගතයන් වහන්සේ දේශනා කළ මේ පුද්ගලයේ ධර්මයන් මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි කළා මේ විදිහට මේ දික්ටි නැති වෙනවා කියලා. එතකොට ඒකේ එකක් තමයි අත්තිමේ අත්‍රා කියලා කියන්නේ. එතකොට මේ අවස්ථාවේදී මේ වේදනාව ඒ තමා කියලා ගන්න. ඒක තමයි පළවෙනි කාරණය. එතකොට දෙවෙනි කාරණයට පෙන්නනවා නත්ති මෙත්තා කියලා. ඒ කියන්නේ වේදනාව නැති විට තමාව නැති කියන එක. ඊළඟට තුන්වෙනි කාරණයට පෙන්නනවා අත්තනාව අත්තානං සංජනාති කියලා. අන්න ඒ අවස්ථාවේදී මේ රූපයයි වේදනාවයි කියන දෙකම අත්තා කියලා තමා කියලා ගන්න. රූපයයි වේදනාව. ඊළඟට හතරවෙනි කාරණය පෙන්නනවා අත්තන ඒ කියන්නේ ඒක රූප වා අනත්තාන. ඒ කියන්නේ ඉතින්දී අත්තා හැටියට රූපය ගන්න වේදනාව අනත්තා කියලා. අන්න ඉතින්දී මේ අවස්ථාවට උදාහරණයක් මේ හතරවෙනි කාරණයට ඒ රූපය අත්තා කියලා අරගෙන වේදනාව අනත්තා කියන එක ඔය අසංකේ සත්‍ය ඒ මනස සප්‍රෙස් කරන්න ජීවිතේ මතර නිධාන තලෙ. එතකොට එයා ඒ රූපය තමයි ඒ අත්තා කියලා එතන අරන් තියෙන්නේ. ඊළඟට පස්වෙනි කාරණිය ඕගොල්ලන්ට පුරුදු කාරණාවක්. ඒකෙදි පෙන්නනවා මේ අනත්තා වා අනත් අත්තා කියලා. අනත්තා කියවම රූපය අනත්තා, වේදනාව අත්තා. මතකද අර අඹ ගෙඩියක් කන අවස්ථාවේදී අඹ ගෙඩිය කෑව ඒකින් කුණු කෑල්ල කපලා දාලා කෑවම තමයි රසයක් ඇති වෙන සුඛේ. ඒ සුඛේ අත්තා වුණ. හැබැයි අඹ ගෙඩිය ගත්තාම අනත්තා. එතකොට එන්නේ නැගීමක් ඇති වෙනවා. ඊළඟට හයවෙනි කාරණයට වෙන්නනු මේ වචන ප්‍රකාශ කරන විඳින මම නිත්‍යයි සදාකාලිකයි නොබරෙන සුරුයි කියලා. ඉතින් ඒක අපි පැහැදිලි කරලා තියෙනවා අර සර්ෆ් බෝඩ් එකේ උදාහරණේ. අර මුහුදේ රැල්ල යනවා. එතකොට ඒ රැල්ල රූපේ ඒක අත්තා කියලා ගත්තා. තමන් ඒක උඩ ලිස්සලෙස යනකොට ඇතිවෙන වේදනාව ඒකත් අත්තා කියලා ගත්තා. අන්න ඒ අවස්ථාවක් තමයි. එතකොට දැන් මෙන්න මේ දිට්ඨින් හය මේ විදිහට ඇති වෙලා මේක ඇතුල් වෙනවා මේ ඉදං සච්ඡාව නිවේශකාය ග්‍රන්ථයට. එතකොට දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා ඉදං සච්ඡාව නිවේශකාය ග්‍රන්ථයට යමක් ඇතුළු වෙච්ච ඵලයටම අපිට ওই ප්‍රියේ විප්‍රයෝගය කියන එක සිද්ධ වෙනවද කියන එක. ඒක පෙන්වන්න පුළුවන් ඕගොල්ලෝ දන්නවා අර පැරලල් ලයින්ස් තියෙනවා. බැලුව මනෝ සංකේතනා නිදන් ජාති දක්වා තියෙන අර කළු පාට රේඛාව ඔය තුන්වෙනි සයිඩ් එකේ පෙන්වන. ඒකෙන් වම් අත පැත්තට තිබෙන ධර්මය ලෝභය කියන එක නිරූපණය කරනවා කියලා අපි සතර ආහාර දුක්ඛ භාවනාව ඉගෙනගෙන තියෙනවා. ඒකේ සමාන්තර රේඛාවක් තමයි මේ ඉදං සච්චේ ඉදං ඒ ප්‍රියේ විප්‍රයෝගය දක්වා තියෙනවා. එතකොට ඒකෙන් කියවෙන්නේ මේකට යම් කිසි දෙයක් ඇතුල් වුණා නම් ඉදං සච්චාපි නිවේසකාය ග්‍රන්ථේට ඒක ඇතුල් වුණායින් පස්සේ අපිට ප්‍රියේ විප්‍රයෝගය කියන එක ඇති වෙනවා. එතකොට මේකට ඇතුළිච්ච ඵලියටම ඒ ප්‍රියේ විප්‍රයෝගය සිද්ධ වෙනවද කියන ප්‍රශ්නේ තමයි අපි අර ඉස්සෙල්ල ස්ලයිඩ් එකේ දීමුසුවේ. ඒකේ උත්තරේ ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක පරාමාසයට ඇදීමෙන් පස්සේ තමයි මේක සිද්ධ වෙන්නේ කියන්නේ. පරාමාසයට ඇතුළ වෙනවා. ඒ වගේම ඕගලන්ට මතකයි අපි වත්තුපන් සූත්‍රය අර 9 වෙනි ස්ලයිඩ් එකේ අපි ඉගෙන ගත්තා. අර මිච්ඡා දිට්ඨිය කුමකටද මිච්ඡා දිට්ඨිය උනේ කියලා. එදිකින්දි පෙන්වුවාර පදුට්ටමන සංකල්පය නිසා ඇතුළු නිත්‍ය භාවය තමයි මේකට හේතුවයි ප්‍රත්‍යයයි උනේ කියන එක. ඉතින් දැන් මෙතන මේ අපි කතා කරන්නේ මේ දිට්ඨි මිච්ඡා දිට්ඨි නේද? අනත්තේ අත්තා ආදි වශයෙන් මේ දිට්ඨි. එතකොට අර පදුට්ටමන සංකල්පය නිසා තමයි මේ කතාවල් ඇති වෙලා තියෙන්නේ. විඥාන ධාරාව ගැලුණා. ඒක තමයි හේතුවයි ප්‍රත්‍යයයි වෙලා තියෙන්නේ. එතකොට අපි එහෙනම් ඔය තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ ජරා ධර්මී කියන එක. ඔයගලන්ට පේනවා මෙතන කොළපාටින් අපි ලකුණු කරලා තියෙනවා ඒ පදුත්ත මන සංකප්ප රේඛාව. ඒක මතකයි විඥාන ධාරාවතම් තලපල බැලුව ගැලුවන අන්න නිත්‍යයි කියලා පදුත්ත මන සංකප්පය. ඒ රේඛාවම දෙක් කරාම ගිහිල්ලා තියෙන්නේ කොහටද? ජරාවට. එතකොට අපි ඒක ලකුණු කරලා තියෙනවා රතු පාටින්. එතකොට ඒ වගේම ඔගලන්ට පේනවා මෙතන මේ බෙල් ෂේප් කර්ව් එකක් පෙන්වලා දීලා තියෙනවා. මේ විඥානේ හට ගැනීම කියන එක තමයි මේ පෙන්වන්නේ. එතකොට මෙතන මේ ඊවල ඉඳන් දැන් කොළපාටින් තියෙන හින්දා අපි කොළපාටින්ම ලකුණු කරලා තිනවා මේ AB කියන එක. ඒවල ඉඳන් B දක්වා ගමන් කරා නම් අන්න ඒක ජාතිය වශයෙන් සලකන්න ඕනේ. මේ කියන්නේ ඒවලින් පෙන්වන්නේ යන්න වේදනාවක් ඇති වුණා වුණාට. දැන් හිතන්න බලන්න මම අර අතීතයේ කැකිලි මාළුවක් කාලා තිනවා දැන් කැකිලි මාළුවක් කනකොට මට ඇති වෙන්නා වූ වේදනාව ඒවත්. එතකොට මම අර අතීතයක නම් වුණා. අතීතයක කල්පනා කරාම මෙන්න මේ B කියලා කියන්නේ මගේ බෙස්ට් එක. ඒ කියන්නේ මගේ හොඳ මේක මම මේ කාලේ ගෑවහම මෙන්න මේ ආකාරය. මාන්නෙන් තමයි මේක කරන්නේ. එතකොට මේක මේ දෙවෙනි රවුමක් මේ කතා කරන්නේ. ඒ කියුවහම පළවෙනි රවුම. මේ B කියුවහම දෙවෙනි රවුම. C කියන්නේ තුන්වෙනි රවුම. එතකොට A වල ඉඳන් B වලට ගියා නම් එහෙමනම් අපිට පේනවා දැන් වතුරු පාරක් වගේ විඥාන ධාරාවක් ගලනවා නම් ඉතින් වතුරු පාරක් එනවා කියලා හිතන්න. වතුරු පාර ගේන එක අඩු වෙනවා වැඩි වෙනවා කියන එක තියෙනවා. සමානව තියෙන අවස්ථාවක් තියෙනවා අඩු වෙනවා වැඩි වෙනවා. එතකොට වතුරු පාර අඩු වුණොත් අපිට දුකයි. ඉස්සර වාගේ හොඳට වතුර දැන් එන්නේ නැහැ කියලා ඇඟින් තියෙනවා. වතුරු පාර වැඩි වුණත් දුකයි. මොකද වැඩි වුණාම එන්නේ මොකද? අපි වත්තුපු සූත්‍රය ඉගෙන ගත්තා. එන්නේ එන්න වැඩි වෙන්නේ රොඩුයි මඩයි. එහෙමනම් රොඩුයි මඩයි ඇවිල්ලා තමයි මේක වැඩි වෙලා තියෙනවා කියන එක තියෙනවා. දෙකම දුකයි. එතකොට විඥාන ධාරාවේ යම්කිසි වෙනසක් දැනගැනීමක් වෙනවද? ඒ වෙනස තමයි දුක. මේක වෙනස් වුණා කියන ඒකම තමයි දුක වෙන්නේ. ඒ දුක්ඛය රහතන් වහන්සේ පෙන්නන විඥානකායේ සටහන් වෙනවා කියලා. ඒ බීවලින් නම් සීදප්පා යනවා කියන්නේ ඒක සම්බන්ධ වෙන්නේ මේ රතුපාට රේඛාවට අර ජරාවට ගියා කියන එක. අන්න ඒක තමයි ජරා ධර්ම. ජරා ධර්මී කියලා කියන්නේ මොකද්ද? රූපයයි රූපේ නිසා මම පවතිනවා යන දිට්ඨිය. අපිට හිතෙනවා මේ රූපයත් එක්ක අපිට ඉන්න පුළුවන් කියලා. එතකොට රූපයයි රූපේ නිසා මම පවතිනවා කියන දිට්ඨිය බෙදීම තමයි ජරා ධර්මය කියලා කියන්නේ. එතකොට දැන් මේ තුන්වෙනි රවුම C එක කියලා කිව්වහම තුන්වෙනි රවුම. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අපි ඉගෙන ගත්තත් බෝධිලි සූත්‍රයේ තර තුන්වෙනි රවුම වෙනකොට සුඛයි. සුඛයි කියන එක ඇවිල්ලා තියෙනවා. එතකොට මේ සුඛයි කියලා අරගෙන තියෙන මේ වෙනස ඇති උනායින් පස්සේ අර දෙකේ වෙනස මම පෙර කාපු එකයි දැන් කාපු එකයි B වෙනකොට අන්න දැන් Tamanට පේනවා මේ A වල තියෙන පෙර එක දැන් B වෙනකොට B වලද ගේන්නේ මගේ පෙර එක දැන් A දැන් මට තියෙන්නේ. එතකොට දැන් මේතන වෙනසක් ඇති වෙලා තියෙනවා. ඉතින් වෙනසක් ඇති වෙලා තමයි මම මේ සුඛයි කියලා කියන්නේ. එතනම අපේ මෝඩකම කියන එක පේනවා. දෙක ගැලපෙන්නේ නැහැ. හැබැයි මම සුඛයි කියලා කියනවා. එතකට අර ඒ දෝමනස්සය කියන එක චිත්තේ සටහන් වෙනවා. මේක වෙනස් වෙනවා කියන්නේ. ඉතින් මේක පෙන්වන්න පුළුවන් මේ A කියන්නේ සංකාරපච්චය විඥාන. මේක පල්ලෙහාන් ලියලා තියෙනවා. B කියලා කිව්වහම විඥානපච්චය නාම රූපං කියන එක තමයි B කියන්නේ. C කියලා කියන්නේ නාම රූපච්චය සලායතනං කියන එක. එතකොට එහෙමනම් අපි මේ විඥානි හට ගැනීම කියන එක උනා එහෙමනම් රවුම් තුනක් ගියා කියන එකත් ඔයගොලු දන්නවා. මේ පේනවද මේ කර්ව් එකක් ඇතිවිලා දැන් මේක මැරීගෙන යනවා නේ. වැහැගෙන යනවා කියන එකයි තියෙන්නේ. එහෙමනම් අපි යමු හතරවෙනි ස්ලයිඩ් එකට. හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ ව්‍යාධි ධර්මයේ කියන එක. ව්‍යාධි ධර්ම. ව්‍යාධි ධර්මයේ කියලා කියන්නේ නිට්ටයයි කියන සංකල්පයේ විදීම. නිට්ටයයි කියන සංකල්පයේ විදීම. දිට්ඨිය විදුනහම ජරා. සංකල්පයේ විදුනහම ව්‍යාධිය. එහෙමයි මතක තියාගන්න. එතකොට මෙතන දැන් මෙතන පෙන්නනවා දිට්ඨිය සංකල්පය කියන්නේ දෙකක් නේද? පේනවද මතකද? මනෝ සංකේතන ආහාර පාරේ ඉඳන් එනකොට දිට්ඨිය. විඥාන ආහාර පාරේ එනකොට අන්න චිත්ත සංකල්පය එකේ තියෙනවා. එතකොට සංකල්ප විදීමයි දිට්ඨිය විදීම. දැන් මෙතන කාරණා හතරක් ලකුණු කරලා තියෙනවා. එක පදුට්ටමන සංකල්පය. දෙක මේක සුබයි කියලා මෙහාට ආවා. තුන නිත්‍යයි කියලා පල්ලෙහාට යනවා. හතර අපිට වෙනවා තින් සුඛයි කියලා තමයි මේකෙන් කියන්නේ නේද? කාමරාග අනුසය පාරණි නම් සුඛයි කියන එක කියන්නේ. දැන් ඕකෙ මේ එක් පළවෙනි කාරණාවයි මේ තුන්වෙනි කාරණාවයි දෙකම එකයි. මේ දෙකේම අතුල් වෙලා තියෙන නිත්‍ය ගුණය. එකේ තියෙන පදුට්ටමන සංකප්පය අන්තං ගැලුවා ධාරාව. ඒක නිසා නිත්‍යයි. දැන් ඉතින් මේකේ තව හොඳට ගලන අර්ථයක් තියෙනවා. නිත්‍ය දෙකෙන් තියෙන එකයි. ඒ වගේම තමයි මේ දෙකයි මේ හතරයි මේ සුභ කතාවයි මේ දෙන කියන්නා වූ සුඛ කතාවයි. මේ දෙක මේකයි. දෙකයි හතරයි සමාන. ඒ කියන්නේ සුභේ කියන එක ඉදන් සත්‍යයට ඇතුල් වුණා. දෙක නොවුණා නම් අපිට මේ හතරක් ඇත්තේ නෑ. සුභේ උනේ නැත්තම් මේ සුභ කතාවක් නෑ. මට කවදාවත් කට්ලට්වත් අඹවත් මොනක්වත් නැත්තම් එහෙනම් මොලේ සුභයි කියලා කියන්න බෑ කට්ලට් එකක් ගන්න. වෙනසකට තියෙන්නේ මොකද්ද? දෙකයි හතරයි අතර වෙනස. එකවරක් ස්පර්ශ කරාම සුභයෙන් සුභේ ඇති වෙන්න පුළුවන්. මෙතන මේ පෙන්නන්නේ නැවත නැවතත් පුන පුන කට්ලට් තියෙනවා කට්ලට් තියෙනවා. නැවත නැවතත් පුන පුන ඒ ස්පර්ශ කිරීම විතරයි තුන්වෙනි කාරණේ තියෙන්නේ. එහෙනම් දෙකයි හතරයි දෙකම එකයි කියලා අපිට පේනවා. එතකොට අපිට පේනවා ඔය තුන්වෙනි රවුම කියන එක එනකොට තුන්වෙනි රවුමේ තුන්වෙනි ස්ටෙප් එක අපි ඔය සුඛයි කියලා කියන අවස්ථාව වෙනකොට සුඛේ පරාමාසගත වෙනකොට අපිට ජරා ධර්මයේ කියන එක සිද්ධ වෙලා ඉවරයි. ඉතින් අපි ඉස්සෙල්ලා දැක්කනේ මෙතෙන්දි මේ ජරාව කියන එක නේද? අර බෙල් ෂේප් කර්ව් එකේ B වල ඉඳන් C වලට ගියා කියන්නේ ජරා ධර්ම. ඒක සිද්ධ වෙලා ඉවරයි. නමුත් අපි ඒක අත්තා කියලා ගැනීමක් කියන එක සුඛේ පරාමාස වුණාට පස්සේ ඊට පස්සේ දැන් අපි අත්තා කියලා ගැනීම. නමුත් ඇතුලෙන් සිද්ධ වෙලා තියෙන ජරා ධර්ම. ඒකනේ මං කියන්නේ බබා වැඩෙනවා. අපි කියන්නේ හැදෙන දරුවා. ඇතුලෙන් එයා දිරනවා. එතකොට අපිට පිටින් අපි අන්න බබා මගේ කියලා ගන්නවා. මොන ඔය අර්ථය එන්නේ තියෙන නේද? දැන් ආච්චි අම්මා වන්නේ නැහැ මගේ කියලා. ආච්චි අම්මා දිරනවා හොඳටම පේනවනේ. දැන් බබා කියන ගන්නවා. බබා මේ හොඳට වැඩි ඉගෙන ගන්නවා. ඇතුලෙන් එයා දිරනවා. අන්න ඒ අර්ථයක් තියෙනවා. එතකොට අපි අත්තා කියලා ගන්නවා. ඉතින් තථාගතයන් වහන්සේ වේ පෙන්නන සූත්‍ර දේශනාවක පිටකෝපදේශන ඔය පිටු 36. ඒකේ පෙන්නන රොගං වදති අත්තතෝ කියලා කියනවා. රොදං වදති අත්තනෝ කියනවා. රොගං වදති අත්තනෝ කියලා කියනවා. අත්තාය කියලා ගන්න එකම තමයි රෝගය. අත්තාය ගැනීමම රෝගයක් කියලා කියනවා. එතකොට ඔය තුන්වෙනි රවුමේ අපි 6 වෙනි ස්ටෙප් එක. ඒ කියන්නේ දැන් මේකේ පහක් ඇවිල්ලා නේ. ඊළඟ ස්ටෙප් එකට යනකොට අපිට ව්‍යාධි ධර්මයේ කියන එක සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ රූපේ නිසා ඇතිවෙච්චා වූ ව්‍යාධි ධර්ම. අර නිත්‍යයි කියන සංකල්පයන් කියන ඒවා බිඳීම කියන එක සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අත්තාව නම් ඉතින් අපි ඒවා නිසා ඇති වුණා වූ සංකල්පයන් තියෙනවා. එතකොට ඒවා බිඳිලා තියෙනවා. එතකොට අපිට පේනවා එහෙනම් තුන තුන කිව්වහම රූපේ ජරාව ඒ කියන්නේ රූපයයි රූපය නිසා මම පවතිනවා කියන එක ඒ දික්තිය බෙදලා. එතකොට මේ පරාමාසයේ ඉඳන් මේ ඉන්නා මේ දික්ටි කතාව ඒ දික්තිය බෙදුනට පස්සේ අර තවිනවා කියන තිබෙනා වූ සංකල්පය කියන එකත් බෙදෙනවා. දික්තිය බෙදුන සංකල්පයක් බෙදෙනවා. එතකොට ඒක සිද්ධ වෙන්නේ 3-6. ඒක තමයි ඊළඟට තියෙන්නේ තුන්වෙනි රවුම 6 වෙනි ස්ටෙප් එක වෙනකොට අන්න අපිට ව්‍යාධි ධර්මය කියන එක තියෙනවා. එතකොට අපි කිව්වා දික්තිය වෙනුනහම ජරා ධර්මය සංකල්පය වෙනුනහම ව්‍යාධි ධර්ම. එතකොට මෙතෙන්දී අපි මේ රූපයත් එක්ක තමයි මේ කතා කරන්නේ. ඉතින් මේක දිගින් දිගටම ඔහොම යනවා. ඊළඟ රවුම 4 වෙනි රවුමට ගිහිනේ. අපි එහෙමනම් 5 වෙනි ස්ලයිඩ් එක දෙන්න බලමු. මේක පෙන්වන්නේ මරණ ධර්මය. අපි දැන් බැලුවා ජරා ධර්මය බැලුවා ව්‍යාධි ධර්මය බැලුවා දැන් අපි බලන්නේ මරණ ධර්මය. දැන් අපි දන්නවා 3-3 ගෙවුවාම රූපය ජරා ධර්මය ඒක නිසා ඇති වෙලා තියෙනවා. ඊළඟට 4-3 ගෙවුවාම එතෙන්දි වේදනාවේ ජරා ධර්මය කියන එක ඇති වෙනවා. 3-3 රූපයේ ජරා ධර්මය 4-3 වහම වේදනාවේ ජරා ධර්මය කියන එක. ඉතින් මේ ඔක්කොම පරාමාසගත වෙනවා. එතකොට 4-3 ඉගෙන ස්ටෙප් එක විතරයි තියෙන්නේ මතක තියාගන්න. 3-3 ජරා ධර්මය නම් 4-3 වෙනකොට වේදනාවේ ජරා ධර්මය. 4-3 වේදනාවේ ජරා ධර්මය නම් අපි දැන් මේ අවස්ථාවේදී රෝගී වෙලා තියෙනවා. ඒ ව්‍යාධිය කියන එක තියෙනවා. දැන් යම්කිසි එකක් කැඩුනහම ඕගොල්ලෝ ඒක අල්ලලා පැත්තකට දාලා නිකන් ඉන්නවා කියලා හිතනවා. ඕගොල්ලෝ කල්පනා කරන්නේ අපි හිතමු ගෙදෙට්ට බඩුවක් ගන්නලා තියෙනවා. ඒ භාණ්ඩේ කැඩුනහම ඕගොල්ලෝ කල්පනා කරනවා මේක මේ කම්පැනි එකෙන් ගත්ත එක නෙමෙයි කොහොනේ මම හොඳ කම්පැනි එකකින් ගන්නවා හොඳ එකක්. ඒ වගේ තමයි ඕගොල්ලන්ගේ අපි හිතමු ගෙදර ස්ටෙයා කේස් එක තියෙනවා. ඒ ස්ටෙයා කේස් එක කැඩිලා නම් උඩට යන්න ඕගොල්ලෝ කල්පනා කරනවා මේක හොඳට හදන්න. දැන් මේක කැඩිලා නම් ඊළඟ පාරම හොඳට හදනවා. හොඳට ගන්නකොට හදනකොට ඕකට ගන්නවා සාම්පල් එක. සාම්පල් එකට තියෙන ඔය අල්ලපු ගෙවල් ආදී වශයෙන් තමයි ඥාතිගේ අරගුල්ලන්ගේ මේගුල්ලන්ගේ ගෙවල්. ඉතින් ඒවයේ ගෙවල් ගිහිල්ලා බලුවා ඒගොල්ලෝ හදලා තියෙන්නේ මේ වගේ එකක්. ඒක මට හරිනේ. අරගුල්ලෝ හදලා තියෙන්නේ මේ විදිහට. ඒකත් හරිනේ. ඉතින් මෙයා කල්පනා කරනවා මම මේක රත්තරන් වලින් හදනවා. රත්තරන් වලින් හදපු එකක් එයා දැකලත් නැහැ. නමුත් එයා හිතේම තියෙන්නේ මම හොඳ මේක හදනවා කියන එක. එතකොට එහෙනම් අපිට පේනවා ඔය තමන්ගේ තියෙන එක දැන් පලාස කරන මේ දිරපේ කොහෙ දිරන්න අරගෙන නිකන් ඉන්නව නෙමෙයි මේක පලාස කරලා හොඳ එකක් හදනවා. ඒ කියන්නේ හතර 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 තමයි පලාස. ඒ කියන්නේ පලාස කරා කියන්නේ මම වෙන එකකට ගියා. එහෙනම් මං ජාතිය කියන එක ඇති කරගත්තා. හතර තුනේදි ව්‍යාධි ධර්මය වේදනාව ජරාව කියන එක ඇති වුණා. ඊළඟට ඒ හතරේ හතරේ හතරේදී අපි ජාතිය. උතර හතරේ හතරේ ජාතිය ඇති වුණා නම් හතර තුනේ වේදනාව ජරාව ඇති වුණා නම් මරණයට ඉස්සෙල්ල සිද්ධ වෙලා තියෙනවා. ඒක හිතන්න අර බෙල් ෂේප් කර්ව් එකත් එක්ක. බෙල් ෂේප් කර්ව් එක ABC කිව්වම රවුම් තුනයි. හතරෙන් මේක ආපහු අනිත් පැත්තට හැදිලා එනකොට අන්න හතරේ හතර වෙනකොට ජාතියක් ඇති වෙනවා. ඒතකොට එහෙනම් මේ දෙක අතර මම මැරලා තියෙන්න බෑ. කොහෙද මම මලේ? ඒ මැරිච් එක තමයි හතර දෙක. හතර දෙක තමයි මරණය කියන්නේ. එහෙනම් හතර දෙක මරණය කියලා මෙතන ලකුණු කරලා තියෙනවා. එතකොට ඒක කල්පනා කරන්නේ කොහොමද? හතරේ තුන ව්‍යාධිය හතරේ හතරේදි මම හොඳ එකක් හදනවා කියලා හැදුවා. එහෙනම් ඊට ඉස්සෙල්ලා මම මැරලා තියෙනෝනි මැරලා තියෙන්නේ හතරේ දෙකේදී. ඒක තමයි මරණ. හතර දෙක කියන්නේ මොකක්ද? නිත්‍යයි කියන එක නේද? මතකද දෙවෙනි ස්ටෙප් එකට එන්නේ නිත්‍යයි කියන එක. එතකොට එහෙමනම් අපි මේ නිත්‍යයි කියලා අරගෙන තියෙන්නේ මොකද්ද? විඥානයේ මරණය. විඥානයේ මලා කියන එක තමයි අපි නිත්‍යයි කියලා කියන්නේ. මුදුම් මෝඩකමක් නේද? විඥානයේ මරණ අපි කියනවා නිත්‍යයි කියලා. එතකොට දැන් අපි ඉගෙන ගත්ත හතරේ තුන වේදනාවේ ජරා ධර්මයේ හතරේ හතරේ නැවත උපදීම කියන එක සිද්ධ වෙනවා. හතරේ හය වෙනකොට වේදනාවේ ව්‍යාධිය කියන එක සිද්ධ වෙනවා. ඉතින් මේක තමයි අප්‍රිය සංපයෝගය. මේ හතරේ හය කියන එක අපි මෙතන ලකුණු කරලා තියෙනවා. ඒක තමයි වේදනාවේ ව්‍යාධිය කියන එක. වේදනාවේ ජරාවක් තියෙනවා, වේදනාවේ ව්‍යාධියක් තියෙනවා. ඒක තමයි හතරේ හය කියන එක. ඉතින් මේක කෙනෙක් ගැඹුරට කල්පනා කරනවා නම් මේ අවස්ථාවේ තියෙන මේ වේදනාවයි වේදනාව නිසා මම පවතිනවා කියලා නිත්‍ය සංකල්පය. එතකොට මේ නිත්‍ය සංකල්පය කියන එක දැන් හතරේ පහ අපි ඔය අත්තා කියලා ගන්නවානේ. හතරේ පහ වෙනකොට අපි අත්තා කියන සංඥාව අපි ලකුට්ට කියන බලමු. අපි ටිකට ඉස්සෙල්ලා දැක්කයි හතරේ මෙතන පහ වෙනකොට අත්තා කියන සංඥාව කියන එක තියෙනවා. අත්තා කියන කතාව. ඉතින් ඔබ අර උදේ භාවනාව බලන විට නම් පේනවා මේක මේ විඥාන ධාරාව මෙහෙම පෙරලිලා යනකොට රවුම් හතරක් ගියාට පස්සේ මේ පස්සේ මේ රවුම් එනකොට ඔක රිවර්ස් වෙනවා. ඔයගොල්ලෝ දැකලා තියෙනවා නේද මොහොතේ ඒක රැල්ලක් කොහොමද බිඳින්නේ කියලා. මෙහෙම පල් රැල්ල මෙහෙම පල්ලයට වැටෙනකොට ඒක වැටෙනකොට අර ඉස්සෙල්ලා බිඳිච්ච එකක් උඩට මේක වැටෙන්නේ. ඒ බිඳුණා නම් දැන් වතු ටිකක් වක් කරාම මේක දෙපැත්තකට යනවා නේද? එකක් මුහුදු වෙරළ පැත්තට යනවා, අනිත් එක මුහුදු වෙරළෙන් අනිත් පැත්තට යනවා. දැන් එහෙනම් මුහුදු වෙරළෙන් අනිත් පැත්තට යන්නා වූ එකට වැටුනොත් මොකද වෙන්නේ? මේ වැටෙන වතු ටිකක් යන්නේ අනිත් පැත්තට. එහෙනම් මෙහෙම ආපු කෝව එක මෙහෙම අනිත් පැත්තටයි ගමන් කරන්නේ. රිවර්ස්. අනේ රිවර්ස් තත්ත්වයටපත් වෙලා තියෙන. ඉතින් එහෙම රිවර්ස් වෙලා තමයි අපිට ওই සංකල්පයන් එහෙම බිඳුණා කියන එක තමන්ට වැටෙන්නේ. එතකොට මෙතෙන්දී ඒ නිත්‍ය සංකල්පය කියන එක බිඳිලා ඒ කියන්නේ ඉස්සරහට විරල පැත්තට එන එක උගුරු නිත්‍යයි කියලා ගත්තා නම් ධාරාව විරලෙන් අනිත් පැත්තට යනවා කියන්නේ නිත්‍ය නේ. අන්න එහෙම එකක් ඇති වෙනවා. එතකොට ඒකේ ඒ නිත්‍ය සංකල්පය බිඳිලා ව්‍යාධියත් ඒ ජරාවත් දෙකම ඒකට එකතු වෙනවා කියන එක පේනවා. එතකොට දැන් අපි එහෙනම් හතරේ හය දක්වා ඉගෙන ගත්තා. එතකොට අපි එහෙනම් ඊළඟ ඒක බලමු. ඊළඟ ස්ලයිඩ් එක 5 වෙනි ස්ලයිඩ් එකේ අපි දැන් කතා කරන්නේ හතරේ පහ කියන එක. ඔයගලන්ට මතකයි ඔය තයෝ ධම්ම සූත්‍රය ඒ තයෝදම්ම සූත්‍රයේ මේ අත්තා කියලා ගත්තට පස්සේ ඒ ඒකෙන් ඇති වෙනවා 2.1 අත්තා, ඒකෙන් 1.3 මෝහය කියන එක ඇති වෙනවා. අපි ඒක සාකච්ඡා කරලා තියෙනවා. ඒකට පැරලල් තමයි මේ ව්‍යාධී ඉඳන් යම් පිච්චන්නල පිටදාම් පී දුක්ඛිත රේඛාවක් ඇඳුත් මේ දෙක පැරලල්. ඔගොල්ලෝ දන්නවා බෝල කූඩු, රෙදි දාන බෝල කූඩු. ඒකේ අපිට එකක් අකුලන්න පුළුවන්ද? අනිත් එක ඇකිලෙන්නේ නැතු බෑ නේ. මේක ඇකුලුවා නම් උඩ එකක් ඇකිලෙනවා. අන්න ඒ වගේ තමයි මේ අත්තා කියන එක මේ මෝහෙට මෙහෙම ගියා නම් එහෙනම් තින් ඒ කතාවම තමයි යම් පිච්චන්නල පිටදාම් පී දුක්ඛිත ගමන් කර. එතකොට එහෙනම් යම් පිච්චන් නලබිති තම්පි දුක්ඛේ තුල තියෙන අත්ත සංඥා. එතකොට 4 5 කියලා කියන්නේ අත්ත කියලා ගන්න. එහෙනම් මේක තියෙන යම් පිච්චන් නලබිති තම්පි දුක්ඛේ. 4 7 ඔයගොල්ලෝ දන්නවා 7 කිව්වම නන්දි. ස්ටෙප්ස් වලින් ගත්තාම 7 වෙනි එක තියෙන නන්දි. එතකොට මේ 4 7 තමයි ওই ප්‍රියෙහි විප්‍රයෝගය කියන එක. ඒ කියන්නේ බබා වගේ රූපයක් තිබුණා. ඒකෙන් මං වෙන් වුණා. ඉතින් එවැනි රූපයන්ගේ ඉන්න කැමැත්ත කියන එක තියෙනවා. නන්දි කියන්නේ ඒක. එතකොට අන්තිමට ගත්තාම මලාට පස්සේ ඉපදෙන්න තිබෙනා වූ කැමැත්ත කියන එක. ඊළඟට අපි බලමු 5 3 කියන එක. ඒ 5 3 තමයි සංඥාවේ ජරාව. ඒ සංඥාවේ ජරාව කියලා කිව්වම නিত্যයි කියන ගත්ත සංඥාව වෙනස් වෙලා තියෙනවා. දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා අර මුහුදු වෙරළේ අර පළ පහර එන හැටි. ඔබ මෙහෙම රවුම් පහක් යනකොට වට පහක් යනවා කියලා කියන්නේ අන්න ඒ අවස්ථාවේදී දැන් අර මතකද අපි චේතනාව තියෙනවා. චේතනාව ඉදන් විඥාණයට සම්බන්ධතාවයක් තියෙනවා. චේතනාව ඉදන් විඥාණයට. එතකොට මේ පැත්තට ධාරාව ගලාගෙන ආව නිත්‍යයි කියලා. වට පහක් කරපුනායින් පස්සේ මොකද වෙන්නේ? මේක අනිත් පැත්තට යනවා. රිවර්ස් වෙන්න ගන්නවා. අර වතුරු පාර වැදිලා බිම් වැටිලා අනිත් පැත්තට ගමන් කරන්නා වූ ස්වභාවයක් තියෙනවා. ඉතින් අන්න ඒක තමයි මේ සංඥාවේ ජරාව කියන එක තියෙන්නේ. එතකොට ඉතින් මේ සංඥාවේ ජරාව කියන එක 5 3 කියන එක අපිට පේනවා. එහෙනම් අපි මේ නිට්ටයයි කියලා ගත්තා වූ එක ඒ සංඥාව වෙනස් වෙලා. දැන් නිට්ට නැහැ. අනිත් පැත්තටයි මේ ගමන් කරන්නේ. ඉතින් මේ වෙලාවේදී පේනවා 5 3 වෙන්නේ ඉස්සෙල්ලා අපිට 4 7යි 4 6යි කියන එක සිද්ධ වෙලා ඉවරයි. එතකොට 4 6 තුලදී අපි කිව්වා ඒක තුල අර ජරාව තියෙනවා කියලා නේද? එතකොට ඒ ජරා ආගේ මේ සංඥාව තුල පවතිනවා දැන්. ඒක ඉස්සෙල්ලා ඇතිවෙච්ච ජරාව කියන එක. ඊළඟට මේ 7 7 කියන එක ගත්තාම ඒකෙ පෙන්වන උපායාසය කියන එක. අපි දන්නවා ඔය ඒ කියන්නේ සංස්කාරී ජරාව වශයෙන් තමයි අපි මේක සලකන්නේ. 7 7 කිව්වා. සංස්කාරී ජන මරුච්ච මිනිස්සයාට දැඩි වෙහසක් තියෙනවා. උපායාසයේ මතකද අපි ලකුණු කරන්නේ අර ස්පර්ශ ආහාරයයි කබලින්කාර ආහාර පාරේ දෙක අතර නේද? එතකොට ස්පර්ශ ආහාරයේ ක්‍රෝධ උපායාසයේ කෙනෙකුට මෙනෙහි කරන්න පුළුවන් ක්‍රෝධ උපායාස. ක්‍රෝධ දැඩි වෙහස කියන එකපත් වෙලා තියෙනවා. කොයි ආකාරයකින් ජීවත් වෙන්නේ කියලා හිතුවත් ජීවත් වෙන නම් හම්බ වෙන්නේ මේ පළතුරු ගඩිය ගාලා ඉන්නත් බෑ කිසිම ආකාරයකින් බෑ කියන එක තියෙනවා. එතකොට මේ ධර්මය දැන් එහෙනම් අපිට සමරි එකක් වාගේ මේක කෙනෙකුට ලියා ගන්න පුළුවන්. එහෙම ලියා ගන්න වටිනවා. මොකද මේකෙත් ගත්තාම තමයි ඔයගලන්ට භාවනා කරන්න මේක පහසුයි. ඉතින් මෙතන 4 2 ඔයගලන්ට ලියාගත්ත හැටි විඥානයේ නිත්‍යභාවය තමයි මරණය කියන්නේ. විඥානයේ නිත්‍යභාවය මරණය කියන්නේ. ඊළඟට 4 3 කිව්වහම වේදනාවේ ජරාව. 4 3 තැනට ඉන්නේ වේදනාවේ ජරාව. ඉතින් ඒක කෙනෙකුට වරහණක් ඇතුලේ දාලා ලියා ගන්න පුළුවන් දිට්ඨිය විදීම කියලා. දිට්ඨිය විදිලා තමයි ජරාව අපිට ඇති වෙලා තියෙන්නේ. ඊළඟට 4 4 ගත්තොත් ඒක තමයි සංස්කාරවල නිට්ටිභාවය. අන්න ඒක තමයි ජාතිය වෙලා තියෙන්නේ. සංස්කාරවල නිට්ටිභාවය එක જાතිය වුණා. ඇයි අරක කැඩුනට පස්සේ මම හොඳ එකක් හදනවා කියලා කෙනෙක් කල්පනා කළා. ඒතර සංස්කාරයන් නිත්‍යයි කියලා මම හද ඉස්සලා හදපු එක කැඩුනා. ඒතර මම ඒක කැඩෙනවා කියන එක කල්පනා කරේ නෑ. ඒ සංස්කාරයන් පවතිනවා කියලා තමයි මගේ කල්පනාව තියෙන්නේ. එතකොට ඒක જાතිය වෙනවා. ඒක නෙමෙයි. මලාට පස්සේ අපි කොහොම හරි ඉපදින්නේ. නිත්‍යයි කියලා කල්පනා කරලා. ඊළඟට ගත්තාම අපි 4 6 බැලුවොත් වේදනාවේ ව්‍යාධිය. 4 6 යටින් යන්න ඕනේ වේදනාවේ ව්‍යාධිය කියන එක. අන්න එතින්ද පේනවා සංකල්පය කියන එක බිඳුනා කියලා. සංකල්පේ බිඳිලා තමයි ව්‍යාධිය කියන එක ඇති වෙන්නේ. ඉතින් ඔය උදේ භාවනාවන් එහෙම අහන අයට නම් තියෙනවා අපි ඔය ඉගෙන ගත්ත අර B1 greater than B2 කියලා. ඒ B1 වල කිව්වේ අත්තචිත්තේ. ඒ කියන්නේ අලුත් උපකරණ වල නැවුම් භාවයක් තියෙනවා කියන අර්ථය. ඉතින් ඒකෙන් නිත්‍ය චිත්තය කියන එක ඉක්මවීමක් කියන එක කරනවා. ඉතින් එහෙම වෙලා තමයි මේ 4 6 5 3ට ඒ බලපෑමක් කියන එක ඇති වෙන්නේ. එතන 4 5 කියන එක අපි අත්තායයි ගැනීම. එතන යටට එන්නේ අත්තායයි ගන්නවා කියන එක. ඊළඟට 4 7 තියෙන්නේ මම බබා වගේ රූපයෙන් වෙන් වුණා. එවැනි රූපයකින් ඉඳීමට තියෙන කැමැත්ත. එතකොට අපිට මතක තියෙනවා නන්දිය කියලා කියන්නේ මලාට පස්සේ ඉපදෙන්න තියෙන කැමැත්තයි කියන එක. 7 7 කිව්වහම අපිට එනවා අර මරණ මනුස්සයාට දැඩි වෙහෙසක් තියෙනවා කියන උපායාස. ඉතින් ඒක තමයි සංස්කාර සම්බන්ධයෙන් අපි කල්පනා කරේ සංස්කාරවල ජරාව තමයි අපි ඉතින්දී කතා කරන්නේ. ඉතින් මේක මේ අඩු ගානේ මේ මේ ස්ලයිඩ් එක භාවනා වෙන්න ඕනේ. පළවෙනියටම මේක ගැන හැඟීමක් තියෙනවා මේක. ඒ කියන්නේ මේ අඩුම තරමින් මේ 4 2වත් තේරුම් ගන්න ඕනේ. කොහොමද අපි 4 2 තේරුම් ගන්න? අන්න අපිට පේනවා අපේ ව්‍යාධිය කියන එක තේරුණා. 4 3 කියන්නේ ව්‍යාධිය. වේදනාවේ ජරාව කියන්නේ. ඒතොර මොකක් හරි කරුණාම මම හිතනවා මම හොඳම එකක් හදනවා කියලා. එහෙමනම් 4 4 අරක පලාස කරා ඔන්න මං ඉපදීම කියන එක ඇති කරා. එතකොට මං ඉපදෙන්න නම් අර බෙල් ෂේප් කර්ව් එකත් එක්ක බලන්න. රවුම් 3ක් ගිහිලා තියෙනවා. 4 මං ඉපදෙනවා නම් මං ඊට ඉස්සෙල් මැරලා තියෙනවා. අන්න මැරිච්ච එක තමයි 4 2. ওই විදිහට අර උඹ තේරෙන්නේ නැහැ. අන්න ඒ වගේම තමයි තමන් තේරුම් ගන්න. එතකොට හැබැයි එතකොට අපිට පේනවා අපේ තියෙන ඉලූෂන් එක මෝඩකම. විඥානයේ නිත්‍යභාවය තමයි මේ මරණයයි කියලා කියන්නේ. අපි කල්පනා කරනවා මැරලා අපි කියනවා නිත්‍යයි කියලා. මොනවා තමයි අපි වෙන්නේ. එතකොට ඒ වගේම මේ 5 3 කල්පනා කරනකොට අපි කියනවා මේ සංඥාවේ ජරාව කියලා. එතකොට සංඥාවේ ජරාව කියන එක අර වට කරකවගෙන යනකොට නම් අර මුහුදු වෙරළේ කතාවත් එක්ක ඔයගලන්ට පේනවා ඒක රිවර්ස් වුණා නම් ඉතින් එතනින් ඒ විදිහට ඒ නිත්‍යභාවය කියන එක කතාව ගිහිල්ලා අපිට මේ தත්ත්වය ඇති වුණා කියලා ජරාව කියන එක. එහෙමත් නැත්නම් ඔයගලන්ට පේනවා මෙතන මේ අපිට අප්‍රිය සංයෝගය එහෙම වුණා නම් එහෙනම් ප්‍රිය දෙයක් තිබිලා තියෙනවා නේද? අප්‍රිය සංයෝගය කියන්නේ ප්‍රිය දෙයක් එහෙම තිබිලා ඒකෙන් වෙන් වෙලා තමයි අපි මේ කතාව මේ 5 3 කියන එක සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට එහෙමනම් අපි ප්‍රිය වෙලා ප්‍රියයි කියලා ගත්ත උදේ නිත්‍යයි කියලා ගත්ත උදේ ඒක වෙනස් වෙලා තියෙනවා කියන එක තේරෙනවා. තමන් මොකක් හරි එක මුලින් සුඛයි කියලා ගත්ත එක දැන් වෙනස් වෙලා. ඉතින් ඒක වෙනස් වුණා නම් මම ප්‍රියයි කියලා ගත්ත දේ වෙනස් වුණා නම් මම එන්නම් මට ජරා සංඥා ඒක ජරා මගේ වැරදියට තමයි මම අරගෙන තියෙන්නේ. එතකොට මේ 5 3 4 2 කියන එක අඩු ගන්න ඒ දෙකවත් මෙනෙහි කරන්න ඕනේ. එතකොට එහෙමනම් අපි 6 වෙනි ස්ලයිඩ් එකට අපි ආපහු ගියොත් මේ 6 වෙනි ස්ලයිඩ් එකේ අපි පෙන්නනවා මේ ආශ්‍රව අතර තිබෙනා වූ ඒ සම්බන්ධතාවයේ කියන එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඒ කාමාශ්‍රව කියන එක ඇති වෙන්නේ 4 4න් පස්සේ. ඇයි ඒ? ඔයගොල්ලෝ දන්නවනේ අර සුඛය කියන එක පරාමාස වෙන්න. ඒ සුඛේ පරාමාස එලා තමයි කාමාශ්‍රය. කාමාශ්‍රය කියලා කියන්නේ සුඛයි කියන එකේ පසු සංඥාව නෙමෙයි. එතකොට ඒක පරාමාසයට ඇතුළුුනේ නැත්නම් ඉතින් ওই කතාවක් නෑ. කෑමක් රහයි කියලා කවුරු හරි කිව්ව බලයට හරියන්නේ නෑ. මම ඒක කාලා මම තේරුම් ගන්න ඕනි ඒකේ රසයක් තියෙනවා කියලා. ඒතර අන්නේ අර්ථය තමයි තියෙන්නේ 4 4න් පස්සේ කාමාශ්‍රය. බවාශ්‍රය කියන එක ඇති වෙන්නේ අත්තා කියලා ගත්තට පස්සේ. ඒ කියන්නේ අර 5 5 වෙනි රවුම කියන එක මේ අපි අත්තා වෙනවා කියන්නේ. එතකොට බවාශ්‍රය 5 වෙනි රවුමෙන් පස්සේ ඇති වෙනවා. ඊළඟට ඔය හත්වෙනි රෞමියෙන් පස්සේ අපි දන්නවා හත්වෙනි රෞමියේ තියෙන ධම්ම මච්ඡ කියලා. ඒතකොට එකපාරටම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ හත්වෙනි රෞමියෙන් පස්සේ අපිට මේ ditthi ආශ්‍රය ඇති වෙනවා කියලා. හත්වෙනි රෞමියෙන් පස්සේ ditthi ආශ්‍රය ඇති වෙන්නේ නැහැ. ඒක හේතුව තමයි කෙනෙක් කියන්න පුළුවන් මට මෙන්න මේ රස්සාව හොඳයි කියලා කියන්න පුළුවන්. ඒක කිව්ව පළියට මම ක්වොලිෆිකේෂන්ස් අරගෙන තියෙන්නේ මං කියනවා මට මේක සුදුසුයි මම කිව්ව පළියට මට රස්සාව හම්බ වෙනවා නෑ. ඒ කියන්නේ අර ඒ ආයතනයේ අය මේක බලලා ඒගොල්ලෝ තමයි ඩිග්‍රී එක තිබුණයි කවට හරියන්නේ නෑ මෙයාට මේ දේ කරන්න පුළුවන් දේ කියන එක තියෙන්න ඕනේ. එතකොට ඒ කරන්න පුළුවන් දේ කියන එක ඒ කියන්නේ තමන්ගේ සංස්කාරයන්ට ඒ ආයතනේ අගයක් දෙන්න ඕනේ. මෙයාට මේ වැඩේ කරන්න පුළුවන් කියලා. එහෙනම් මෙතඩ් එක දිවිච්ච පරියට හරියන්නේ නැහැ. ඒක පිළිගැනීමක් කියන එක තියෙන්න. එතකොට සංස්කාර වලට අගයක් දෙන්න ඕනේ. සංස්කාර වලට අගය දෙනවා කියන එක තියෙන්නේ අටවෙනි. මෙහෙමනම් අපිට පේනවා. ඔය අටවෙනි රවුමෙන් පස්සේ තමයි අපිට දිට්ඨි ආශ්‍රය කියන එක ඇති වෙන්නේ. රවිද්‍යාශ්‍රය කියන එක 10 වෙනි රවුමෙන් පස්සේ ඇති වෙනවා. එතකොට එහෙමනම් මේ ආශ්‍රය මේ රවු කරකෝ කරකෝ ගිහිල්ලා එන්නේ වැඩි වෙලා ඕක ඇති වෙනවා. දැන් ඔහොම වුණාට පස්සේ ඉතින් දැන් අපිට ලොකු ලඩක් හැදෙනවා. දැන් මෙන්න මේ අවස්ථාවේදී තමයි මම කිව්වේ අර බෙල් ෂේප් කර්ව් එක අවිද්‍යාශ්‍රය අවස්ථාව තියෙන සියුම් අවස්ථාව. අර අපි AB කියලා පොයින්ට්ස් දෙකක් පෙන්නේ. ඔය AB බොහොම ළඟ අවස්ථාවක් තියෙනවා. අන්න ඒ අවස්ථාවේදී මේ විඥාන ධාරාව ගලනවා. අර සෙකන්ඩ් ඔපිනියන් එක අර මනුස්සයෙක්ව මහත්යට උග ගැලපෙනවා කියලා ෂර්ට් එක ඒක හරි භාවිතා කළා. අපි විඥාන ධාරාව දෝනවා කියන එක තියෙනවා. ලේසියෙන් මැරෙන්නේ නැහැ විඥාන ධාරාව. අපි එමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. හත්වෙනි ස්ලයිඩ් එක. මේ හත්වෙනි ස්ලයිඩ් එක ඔබලන්ට පුරුදු ස්ලයිඩ් එකක්. ඔගොල්ලෝ දන්නවා අපිට ditthi ආශ්‍රය කියන එක තියෙනවා නම් අවිද්‍යා ආශ්‍රය ඇති වෙනවා. අවිද්‍යා ආශ්‍රය තියෙනවා නම් ditthi ආශ්‍රය ඇති වෙනවා. ඒක දෙපැත්තට යන ඒවා රතු ඇරෝ එකකින් ලකුණු කරලා තියෙනවා. අවිද්‍යා ආශ්‍රය තියෙනවා නම් කාම ආශ්‍රය ඇති වෙනවා. කාම ආශ්‍රය තියෙනවා නම් අවිද්‍යා ආශ්‍රය ඇති වෙනවා. ඒකත් දෙපැත්තට යනවා. දැන් අනිත් ධර්මයෙන් මේ කොළපාටින් ලකුණු කරලා තියෙන්නේ ditthi ආශ්‍රය තියෙනවා නම් අපිට කාම ආශ්‍රය ඇති වෙනවා. භව ආශ්‍රය තියෙනවා නම් අවිද්‍යා ආශ්‍රය කියනක ඇති. ඒ කියන්නේ එක පැත්තකට විතරයි කියන එක මෙතනදි තේරෙන්නේ. එතකොට මේක අපි කලිනුත් සාකච්ඡා කරලා තියෙනවා මෙත්ත සූත්‍රය එහෙම බලන අවස්ථාවේ. එහෙනම් ආශ්‍රව අතර සම්බන්ධතාවයකුත් තේරෙනවා. ආශ්‍රව ඇති ඉන්නේ මොන රාමු වලදී කියලා අපි ඉගෙන ගැනීමකුත් තියෙනවා. එවනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු අටවෙනි ස්ලයිඩ් එක. මේකේ ඩයග්‍රෑම් එක වශයෙන් බලුවොත් ඕගලන්ට පේනවා මම සුඛයි කියලා ගත්තයන් පස්සේ ඒ පසු සංඥාව තමයි කාමාශ්‍රය කියලා කියන්නේ. පත්තා කියලා ගත්තාම පසු සංඥාව භවආශ්‍රය. නිත්‍ය කියලා ගත්තාම පසු සංඥාව අවිද්‍යාශ්‍රය. ඒ වගේම අත්තා කියන එකේ පසු සංඥාව වෙනවා අවිද්‍යාශ්‍රය අර ඉදන් සත්‍යය අනුමත කළාට පස්සේ. ඕගොල්ලෝ දන්නවා අපි ওই ආයතන භාවනාව දිගේදී හැම සාකච්ඡා කරලා තියෙනවා. ওই කාමච්ඡන්දී කියන එක. අර ඒරියා දෙකක් ගැලපෙන්නේ මතකද? සරසංකප්ප ඒරියා එකයි දැන් තියෙන එකයි ඒක ගැලපෙන්නේ. ඒක ගැළපෙන්නේ නැති වුණාම වෙනසක් තියෙනවා. එහෙම වෙනසක් ඇති වෙන්න නම් ඔය ඒරියා 2 වලට සරසංකප්ප ඒරියා එකට යම් කිසි දෙයක් එකතු වෙලා තියෙනවා. මොනවද එකතු වෙලා තියෙන්නේ? මේ ජරාවට යනවා කියන එක තමයි එක කාරණයක්. අනිත් එක තමයි ගති ලක්ෂණ කියන එක. ඒ ගති ලක්ෂණයන් කියන ඒවා මොනවා නිසාද ඇති වෙන්නේ? ඒවා ඇති වෙන්නේ අනුසය වූ ධර්මයන් නිසා. අනුසයෙන් ගති ලක්ෂණයක් තියෙනවා. දැන් මලක් දැක්කහම කෙනෙක් කියනවා මේක හරි ලස්සනයි කියලා තව කෙනෙක් කියනවා මට එහෙම නෑ කියලා නේ. එතකොට අරයාගේ ඇතුලේ තිබුණා වූ ඒ ගති ලක්ෂණයක් කියනවා. ඉතින් ඒ අනුසය ධර්මයන් කියනවා කොහොම මොනවෙන්ද ඇති වෙන්නේ? ආශ්‍රවයන් නිසා. එහෙමනම් අපිට පේනවා මේ විදිහට මේ ආශ්‍රවයන් නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? දැන් අර සුඛයි කියන එකේ අත්තා කියන එකේ පසු සංඥාවන් හැටියට ආශ්‍රවයන් නැති වුණා. ඉතින් අර සම්බන්ධතාවය අපි ඉස්සෙල්ල බලමු සම්බන්ධතාවයන් කියනවා බලපන්. එවනම් මෙතන මේ අවිද්‍ය ආශ්‍රය ඉඳන් දැන් කාමාශ්‍රයට යෑමක් කියන එක තියෙනවා. මෙතන මේ ලියලා තියෙන මේ සංස්කාර වලට ඇලීම කියන එක. ඔය චේතනා වුණාට පස්සේ ඔය දකුණු අත පැත්තේ ධර්මය වම් අත පැත්තට ගමන් කරනවා. එතකොට දැන් මොකද වෙන්නේ? අපේ යම්කිසි කාමාශ්‍රයක් කියන එක තියෙනවද? ඒ කාමාශ්‍රයට මේ අවිද්‍යාශ්‍රය, දිට්ඨිආශ්‍රය කියන ඒවායි තණ්හාව නිසාම එකතු වෙනවා. එන්න එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ මගේ යම් වූ කාමාශ්‍රයක් අර ආහාරයක් අරගෙන මට මුලින් නැති වුණාද? ඒකෙන් නැති වුණා වූ බලපෑම, ඒ කියන්නේ අවිද්‍යාශ්‍රය දක්වා උඩුදුවාගෙන ගියානි. ඊට පස්සේ ඉතින් මම දැන් නිත්‍යයිනේ. මම නිත්‍යයින්ද කුණුවබගෙනිය ගන්නමයි කියලා මට බල දෙනවා. අන්‍ය අර්ථයේ වෙතේ අවිද්‍යාශ්‍රය ඇතුණෙන් පස්සේ දැන් එයා මේකට අර බර දාලා ලෝඩ් කරනවා වගේ අර කුණුණක් කමක් නැහැ ඕක ගන්න. එලක් වෙලාවට මිනිස්සු මේ කුණුවෙන් යන ආහාරයත් ගන්නවනේ ඕක බඩ අමාරු වුණොත් මම පෙත්තක් හරි ගන්නවා කියලා නේද? අන්‍ය වගේ. මොකද මේක පවත්වා ගන්න කියන එකට තිබෙන්නා වූ දෙයක් දැන් බොහොම බලපාලා තියෙනවා. අර දිට්ඨියාශ්‍රය අවිද්‍යාශ්‍රය එකතු වෙනවා. එතකොට එහෙමනම් අපි 9 වෙනි ස්ලයිඩ් එකට යමු. මේ 9 වෙනි ස්ලයිඩ් එකේ ඕගලන්ට පෙන්නන්නේ මේක භාවනා කරන හැටිම තමයි. ඒකෙදිම ඕගොල්ලෝ ඉගෙන ගන්නවා භාවනා කිරීම කියන එකත් මේකෙම තමයි තියෙන්නේ. මේක ලියලම තියෙනවා meditations in old times කියලා. සබ්බාසව භාවනා. ඕගොල්ලෝ දන්නවා අපි නිතරම සාකච්ඡා කරලා තියෙනවා. ඔය කුසීත බව කියන එක ඇති නොවෙන්න නම් විරිය තුනක් භාවිතා කරන්න ඕනේ කියලා. ඒකද කිව්වා රූපයේ ස්පර්ශ නොවෙන්න විරියක් තියෙනවා, සංඥාව මගේ නොවෙන්න විරියක් තියෙනවා, සංස්කාරය මගේ නොවෙන්න විරියක් තියෙනවා කියලා. ඉතින් ඒ තුන මේක ලියලා තියෙනවා වෙන්න ඕනේ. එතකොට ඒ වගේම ඕගොල්ලෝ දන්නවා ඔය කාමච්ඡන්දය කියන එක. ඒ ඕගොල්ලන් ඔය වම්මික සූත්‍රයේ ඩයග්‍රෑම් එක වගේ ඒ වගේ ඩයග්‍රෑම් එකක් එහෙම දැරුවොත් මතකද කාමච්ඡන්දය කියන එක ලකුණු කරලා තියෙන තැන. කාමච්ඡන්දේ ලකුණු කරන්නේ මේ කබලින්කාර ආහාරය ගිදු ලෝභය යතරනේ. ওই රේඛාව දික් කරාම පහට දිහින් තියෙනවා. කෙලින්ම ජරාවට. ඒ කියන්නේ අපි කාමච්ඡන්දේ කියලා කියන්නේ මොකක්ද? ජරාවට තියෙන කැමැත්ත. ජරාවට තියෙන කැමැත්ත තමයි කාමච්ඡන්දේ කියලා කියන්නේ. ඉතින් එහෙමනම් ජරා ධර්මයට අපි කැමති වුණා නම් ඉතින් ඒකම තමයි මෝහය. ජරාවට කැමති වුණා කියන එක තමයි මෝහය. එතකොට එහෙනම් මේ පළවෙනි විරිය කියන එක අපි භාවිතා කරන්නේ ওই ජරාවන රූපයේ ස්පර්ශ නොවෙන්න. එතකොට ඒ ජරාවන රූපයේ ඒ ස්පර්ශ නොවෙන්න තමයි අපි පළවෙනි විරිය කියන එක භාවිතා කරන්නේ. එතකොට දැන් අපි මේ දක්වා ඉගෙන ගත්තා ජරාවල් ගොඩක්. රූපේ ජරාව කිව්වෝ, වේදනාවේ ජරාව කිව්වෝ, පහතුම වෙනකොට සංඥාවේ ජරාවයි කියලා කිව්වා. ඉතින් ඇයි අපි මේ ජරා වෙන දෙයක් ගන්නෙ? මේ ජරාව දැක දැක ගන්නෙ ඇයි? දැන් බලන්න උදේට ඔගොල්ලෝ භාවනා කරනවා. මේ 23 මල සිරුරක් කියලා ගන්න. අසුචි ගොඩක් කියලා. ජරා වෙන දෙයක් කියලා. පාට බැල වැලට යන්න ලෑස්ති වෙලා යනකොට හැබැයි යන්නේ අදත්ත ආදාන එක තමයි. ඒක නිසා නිරෝධ කරපෝනවා කියන එක තියෙනවා. තමන් ඇඳ බැලඳගෙන යනකොට ඔන්න මිනිස්සු දැක දැක ගමන් අයියෝ මේ හරි ලස්සනයි කියලා අපි දන්නවා. එතකොට අර උදේ කිව්ව කතාව නෑ නේද? උදේ කුණු ගොඩක් ජරාවයි කිව්වේ. එතකොට දැන් අපිට පේනවා ඇයි අපි මේ ජරාවක් ගන්නෙ? එහෙමනම් අපිට කවුරු හරි ඇතුලේ ඉඳන් පුෂ් කරමු මේ ජරාව ගන්න කියලා. අන්න ඒක තමයි මේ ඊළඟට වෙන්න. මේ ඒරියා 1 මෙන්න මේ බෙල්ට් එක කරකෙව්වෙන් පස්සේ මේකෙන් හැදෙනවා මේ ඒරියා 4 කියන එක. ඒරියා 4 කියන්නේ තියෙන්නේ මොකද්ද? මේක සුඛය කියන එක පරාමාසගත වුණා, අත්තා වුණා, මෙතන දිට්ඨිය කියන කතාව ඇති වුණා. එතකොට අපි හෙවනම් මේ අපි මොන හේතුවක් නිසාද අපි අර ජරාව කියන එක ගන්න අත්තායයි කියන එක ගැනීම නිසා. මෙතෙන්දි මේ අත් අර සුඛේ පරාමාස වෙලා අත්තා කියන එක නිසා තමයි අර රූපේ මගේ කියලා ගන්න උදව් උපකාර කරන්නේ. අර ජරාවෙන රූපේ මගේ කියලා ගන්න උදව් උපකාර කරනවා යන් ඇතුළේ. ඉතින් අපි දන්නවා අපි ගුණෝපගිරියක් භාවිතා කරේ නැත්නම් මේ අත්තාව වවත්තන්න බෑ නේ. අන්නේ අර්ථය තමයි. ඒක නිසා අර ජරා ගොඩ ගන්නවා කියලා. එතකොට අත්තායි කියලා ගත්තේ වේදනා පරාමාසයට යදී. එතකොට මෙම වේදනාව ජරාවටපත් වුණා. 4-3 කියන එකෙන් ජරාවටපත් වෙලා ඉවරයි. එහෙමනම් අපි මේ දෙවෙනි පාර මේ අවස්ථාව වෙනකොට අපි කැමති වෙලා තියෙන්නේ මොකක්ද? වේදනාවේ ජරාවට. 4-3 ජරාව වෙච්ච එක දැන් රූපේ ජරාවට කැමති වුණා. දැන් වේදනාවේ ජරාවටත් අපි කැමති වෙලා තියෙනවා. ඒ කියන්නේ ලෙඩ ගොඩකටම තමයි අපි කැමති වෙනවා කියන එක පේන්නේ. එතකොට ඒක මගේ මේ රූපේ මගේයි ගැනීමට උදව් උපකාර කරනවා. මොකද අර වේදනාවේ වෙනස තියෙනවානේ. ඉතින් මේ වේදනාවේ වෙනස එන හොඳ වේදනාවක් හොයනවානේ. ඔන්න ඔය අර්ථයෙන් එන හොඳ රූපයක් හොයනවා. එතකොට ආපහු ජරා වෙච්ච රූපයක් මනි හම්බ වෙන්නේ කවදාවත් හොඳ රූපයක් හම්බ වෙන්නේ නෑ. හොඳ රූපයක් කියලා හිතාගෙන අපි ආපහු ජරා රූපයක්ම ගන්නවා. එතකොට එහෙනම් මේ දෙවිනි පාර අපි මිරිය කියන එක භාවිතා කරන්නේ මේ අවස්ථාවේදී ඔය අත්ත් සංඥාව මගේ නොවෙන්න. අත්ත් සංඥාවේ බලපෑම නිසා තමයි අර කුණු ගොඩ මගේ කියලා ගත්තේ. එතකොට දෙවිනි මිරිය අත්ත් සංඥාව මගේ නොවෙයි. ඔය භාවනාවට පළවෙනි භාවනාවට අපි ගන්නෙ මෙන්න මේ ස්ලයිඩ් 8යි 9යි 10යි ඊළඟ ස්ලයිඩ් එකත් එක්ක. එතකොට ඊළඟට අපි බලුවොත් අපි 10 වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් අපි ඉගෙන ගත්ත ඒරියා 1 එක අර කාමච්ඡන්ද කතාව ඒකෙන් ඒරියා 4 එක. තව එකක් හැදෙනවා ඒරියා 6 එක. ඒරියා 6 එක තමයි මේ පරාමාස ඉදං සච්ච මෝහාගති. අන්නේ ඒරියා එකට අපි කියනවා ඒරියා 6 කියලා. අපි කලිනුත් බලමු. එතකොට මේ ඒරියා එකේ ධර්මීය ගලන්නේ කොහොමද කියන එකයි අපි මෙතෙන්දී සාකච්ඡා කරන්නේ. එතකොට දැන් ඉතින් මෙතෙන්ට මේකට ඇතුල් වෙන්නේ අර විඥාන පත්‍යා නාම රූපං කියලා තමයි මේ ධන සත්‍යයට ඇතුල් වෙන්නේ. එතකොට මේ යම් කිසි දැන් රූපයක් දැකලා ඒ අගේ ඒ කියන්නේ අර ජරා වෙච්ච රූපයක් නිසා තමයි අගේ මේ ධන සත්‍යයට ඇතුල් වුණාට පස්සේ ඒ අගේ මේ පරිදේවේ හරහා ගමන් පරිදේව දක්වා ගමන් කරන මේ ලයින් 5 එකේ මේ කරලා මේක උඩ ලියා ගන්න පුළුවන් ඔයගලන්ට. මේ පහ කියලා කියන්නේ ජරාවන රූපය නිසා ඇතිවෙච්ච සංඥාගේ. ජරාවන රූපය නිසා ඇතිවන සංඥාගේ. දැන් එතකොට මේකත් හිතන්න බලන්න අර වතුර පාරකින් වතුර ආවා. මේක කොහොමද? චූටියට එන්නේ. එච්චර සරට එන වතුර පාරක් නෙමෙයි. ඉතින් මේක නැත්තම් වීලි ලෑනෝ. දියවල පොතකින් පොඩ්ඩක් ආව විතරයි. මේක තවත් එකකින් තල්ලු කරන්න ඕන. අන්න ඒක තල්ලු කරන්න වෙන්නේ උද්දච්චේ ඉඳන් එන්නව මේ පාර. ලයින් 6 එක කියන්නේ. මෝහය නිසා උද්දච්චය මං ඒ අගේ පවත්තන. ලයින් 6. එවනම් මෙතන මේ ලයින් 6 එකේ ලියාගන්න මොකක්ද ඒ කියන්නේ? මිච්ඡා දිට්ඨිය මගින් ඇති වුණු උද්දච්ච මානාගේ. මේ ලයින් 6 එකේ ඉන්නේ මොකද්ද? මිච්ඡා දිට්ඨිය මගින් ඇති වෙච්ච උද්දච්ච මානාගේ. ඉතින් ওই පාර අපි දන්නවා කාමරාග අනුසය පාර කියලා නේද? මේ පාර තමයි කාමරාග අනුසය පාර. දැන් එතකොට ඒ අගය දැන් මෙතනින් අගයන් දෙකක් උල්පත් දෙකකින් වතුරාව වාගේ නේද? එතකොට මේක මේ පල්ලෙහාට බයාගති දක්වා යන්න උදව් උපකාර කරන තව එක්කෙනෙක් ඉන්නේ. ඒක තමයි මේ පරාමාසයෙන් ඉඳන් එන්නව එක ලයින් 7 එක. ඒ කවුද ඒ ඉන්නේ? ඒ කියන්නේ පෙර පරාමාසු ධර්මය. මොනවද පෙර පරාමාසු? සුඛේ. සුඛේනි පරාමාසු. එතකොට ඒ පරාමාසු කියන්නේ අපි වරදවා ගත්තා. ඇත්තම කියනවා අපි ඉගෙන ගත්තා දැන් මේ වෙනකොට සුඛයක් නෙමෙයි ඇත්තම කියනවා දුක්ඛයක් තමයි එන්නේ. ඇයි වේදනාව ජරා ඒව සිද්ධ වෙලා. නමුත් අන්න ඒ වරදවා ගත්ත ධර්ම ඒකනේ පරාමාසය කියන්නේ මිස්ඇප්‍රීහෙන්ෂන්. වරදවා වටහා ගත්තා. අපි හිතනවා සුඛයි කියලා නමුත් ඇත්තම කියනවා දුක්ඛේ තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් මොකද වෙන්නේ? මෙතෙන්ට ආවට පස්සේ මෙතන මේ සංස්කාරණය අපි මේ කතා කරන්නේ මේ නිසා මේ ලයින් 8 එක ඒ කියන්නේ මේවා ඔක්කොම එකට එකහුව වෙලා දැන් නේද? වතුර පාරවල් කුණු වතුර පාරවල් ඒ ඔක්කොම එකතු වෙලා මේක දිගේ යනවා. එතකොට මේකෙන් එතෙන්ට ආවෙන් පස්සේ මෙතන මේ 11 වෙනි රවුමෙන් පස්සේ තමයි මේ සිදුවීම කියන එක සිදු වෙන්නේ. මෙන්න මේ අවස්ථාවේදී මේ සංස්කාර නිසා අත්තා කියලා ඇති වෙනවා. මේ වගේ සංස්කාරයන් නිසා දැන් සංස්කාරයෙන් අත්තා. මතකද අර විඥානේ පොඩ්ඩක් ගැලුවා නම් තට්ටුවක් දාලා හරි යන්තම් ගැලුවා නම් අන්න අපි නිත්‍යයි කියන කතාව ගත්තා. ඒ වගේ තමයි ඉතින් මේ සංස්කාරය මේ විදිහට මේක සිද්ධ වෙනවා නම් ඒක සංස්කාරයන් දැන් අත්තා කියලා ගන්න. මේක පවත්වා ගන්න පුළුවන්කම කියන එක තියෙනවා. දැන් එහෙනම් සංස්කාර නිසා අපි අත්තා වුණා. 11 වෙනි රවුම කියන එක නේද? දැන් අපි ටිකකට ඉස්සෙල්ලා බැලුවා ඒරියා 4 වල අර අත්තා කියන එක ගන්න එක. මේ ඒරියා 4 වල අත්තා කියලා ගන්න එකට බලපාන්නේ කවුද? මෙන්න මේ සංස්කාර නිසා අත්තා කියලා කියන එක. අපේ දුස්සීල භාවය. කුකුල් පට්ටි දාගත්ත. ඒ වගේ සංස්කාරයෙන් ගිරීමෙන් අන්න ඒ සංස්කාරයෙන් අත්තා කියලා ගත්තාම දැන් මේ පාරවරා ඒරියා හෝල් අත්තා කියන එක එනවා. ඒරියා හෝල් අත්තා එක දැන් කියනවා අර කබල් රූපේ ගන්න කියලා. කුකුලා කියන්නේ ඉතින් ජරා නේද? අසුචි අරවයි මේවා ඒවා අපි ගන්නවා කියන එක තියෙනවා. අන්න ඒ වගේ තමයි අර රූපය කියන කරා ගමන් කිරීම කියන එක තියෙනවා. එතකොට එන බලපෑම් තුනක් කියන කෝ විදිහට ඇවිල්ලා තියෙනවා. ඒවනම් මේ තුන්වෙනි විරිය සංස්කාර මගේ නොවේ. සංස්කාර නිසා අත්ත නොවේ. සංස්කාර නිසා අත්ත වුණා නම් ඒරියා ෆෝලදී අත්ත අර සුඛය සුඛයි කියලා අර ගන්නව අත්තා කියන එක ඇති වෙනවා. සුඛයි කියන අත්ත ඇති වුණා නම් ජරා රූපයක් මම ගන්න. මේ විදිහට ගැනීමක් කියන එක තියෙනවා. තුන්වෙනි විරිය සංස්කාර අත්ත නොවේ. අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. 11 වෙනි ස්ලයිඩ් එකට. මේ 11 වෙනි ස්ලයිඩ් එකේ ඕගලන්ට පේනවා මේ සුඛය කියන එක පරාමාස වෙලා ඒකෙන් අත්තා කියලා ඇති වෙලා මේ දික්ටි අනුසය. අපි ඒක දික් කරාම අපිට රූපය. එහෙනම් අපි මේ රූපයට දැන් අර මුලින් තිබුණා වූ සුඛය කියන එක තමයි අපි පවරන්නේ. සත්‍ය වශයෙන්ම සුඛයක් නෙමෙයි. නමුත් ජරාවටපත් වෙච්ච දේවල් නම් ඒව වරදව වටහාගෙන අත්තා කියලා අරගෙන දැන් දික්ටි අනුසය රූපයට ඇඟිල්ල දික් කළා කියනවා. ඒවනම් දැන් අපි රූපේ සුඛයයි කියලා ගන්නවා දික්ටි අනුසය නැහැ. ඉතින් මේක තමයි මේ රූපකාය අධිවචන සම්පස්සේ. රූපයේ සුඛයක් නැහැ. රූපයක තියෙන සුභය කියන එක, බියුටි කියන එක. දැන් අපි මේ විදිහට කරාට පස්සේ දැන් අපි අධිවචනයක් තියෙනවා. මේ රූපය සුඛයි කියලා. දැන් කවුරු හරි මිනිස්සු දිහා බලලා ඔයා හරි ලස්සනයි කියනද ඔයා හරි සුඛයි කියනවා. අපි ලස්සනයි කියන එක කියන්නේ සුභයි කියන එකයි කියන්නේ බියුටි කියන එක නේද? නමුත් අපේ මන ඇතුලේ සුඛයි කියන එක. එතකොට ඒක තමයි රූපකාය අධිවචනීය කියන එක කියන්නේ. එතකොට ඒ වගේම ධර්මතාවයක්. දැන් බලන්න මේක මේ ප්‍රෙෂර් එක නේද? දැන් රූපය මගේ කියලා ගන්න මෙයා කොහොමද මේ සුඛයි කියලා තමයි මේ සුඛයි අත්තා කියලා තමයි මේ ප්‍රෙෂර් එක දුන්නේ. අන්න ඒ වගේම ධර්මයක් අපි ওই ඒරියා 6 වලත් තියෙනවා. එතකොට අපි යන්නේ කල්පනා කරලා බලන්න පුළුවන් ඒකෙදී ඒ තුන් ආකාරයකට ඒ ධර්මයේ ගැලීම කියන එක සිද්ධ වෙනවා. අන්න ඒක බලන්න අපි හොඳම දේ තමයි මේ ඉස්සෙල්ලා ස්ලයිඩ් එකටම අපි ආපහු ගිහිල්ලා කල්පනා කරන්න පුළුවන්. අපි එතෙන්දී දන්නවා අර උද්දච්චය නිසා ඒ මිච්ඡා දිට්ඨික මාන ආගේ මේ ලයින් 6 එකේ ඒක ගමන් කරනවා. එතකොට අන්න ඒක නිසා මේ ධර්මය මේ පැත්තට ගලාගෙන යනවා. ඒ කියන්නේ අපි මේ පැත්තේ දකුණු අත පැත්තේ ඉඳන් ආපහු වම් අත පැත්ත රූපයන් ස්පර්ශ කරන්නේ යන්නා වූ එක අර උද්දච්ච කතා. අපි විතර ලියාගත්තානේ මිච්ඡාදිත්තික මානාගය කියලා නේද? 96. ඒක නිසා වෙන්නා වූ එකක් තියෙනවා. අනිත් එක තමයි මේ පැත්තේ ඔයගොල්ලෝ දන්නවා අවිද්‍යා ආශ්‍රය ඉඳන් කාමාශ්‍රයට. අපි දැන් ඉස්සෙල්ලත් බලුවානේ අර සැකයත් එක්කම අවිද්‍යා ආශ්‍රය ඉඳන් කාමාශ්‍රය ජැක් එකක් එහෙම ගහනවා කියලා නේද? ඒක ගමන් කිරීමක් තියෙනවා. ඊළඟට එහෙම ඇති වුණා නම් ඉතින් ජාතිය දක්වා ගිහින් අවිද්‍යාශ්‍රයෙන් කාමාශ්‍රයට ගියා නම් පල්ලෙහ රාග සල්ලි ජාති හරහා ආපහු එනවා ඔය වේදනාව වින දැනට. ඊළඟට ආපහු තෙන්නනෝ අපි ඔය මේ අට ලයින් 8 එක හරහා ඒ බයාගති දක්වා ආව. බයාගති දක්වා ආවම දැන් අපි ටිකකට ඉස්සෙල්ල බැලුවා දිට්ටි අනුසය පාර. ඒක පාර දිගේ ගිහින් ඒ ධාරාව ගැලීම කියන එක සිද්ධ වෙනවා. එහෙනම් තුන් ආකාරයකට පේනවා. 9 6 වලින් එන අවිද්‍යා ආශ්‍රය දැන් කාමාශ්‍රයට ගිහිල්ලා එන ඔක්කොම එකතු වෙලා ලයින් 8 වලට ඇවිල්ලා බයාගතින දිට්ටි ආශ්‍රය. දිට්ටි ආශ්‍රය හරහා මේ මේ දිට්ටි අනුසය පාර දිගේ ගමන් කරලා යamak කියන එක තියෙනවා. ඉතින් ඒ පාර තමයි මේ 140 පාර. මෙතන තියෙන්නේ 140ක් වෙනවා කියන එක. මොකද්ද මේ 140ක් කියලා කියන්නේ? දැන් බලන්න ওই රූපයක් මෙහෙම දැක්කහම ඕගොල්ලෝ ඒක දිහා බලාගෙන ඉන්නවා. පාරේ මිනිස්සෙක් දැක්කා වුණත් බැලුවා ඊට පස්සේ ඕගොල්ලෝ බිම් බලා ගන්නවා නේ. බලන්න අර රූපයත් එක්ක හිටි බොහොම පොඩ්ඩ වෙලාවයි. 10%යි. රාතන් වහන්සේ පෙන්නන්නේ 10%ක ප්‍රමාණයකට තමයි ඒ රූපයත් එක්ක ඉන්නේ. ඊටු ටික ඉන්නේ කොහෙද? අර ඒ රූපේ නිසා මෙයා මාල්නි පොන්සේක වාගේ මෙයා මෙන්න මෙයා වාගේ ඊට පස්සේ අර එයත් එක්ක ඇති වුණා වූ සිතුවිලි තියෙනවානේ. Taman හදාගත්තනේ ඒකක්. ඒකත් එක්ක. එතකොට 140ක් අපි ඔය රූපයන්ග සම්බන්ධයෙන් ඉන්නේ මේ පාර. ඊළඟට 50% මතකද අපි අර සංකප්ප පාර පෙන්නුවා. ජාති ඉඳන් වේදනාවට 50% ඉන්නේ මොන්නේ පාර. එතකොට ඔය දිට්ඨිය අනුසී 140 ගැලීම කියන එක තියෙනවා. ඉතින් එහෙම උනායින් පස්සේ දැන් එහෙමනම් අපි දන්න ඔය අටවෙනි රවුමෙන් පස්සේ ඉතින් ඔය අවිද්‍යාශ්‍රයෙන් දිට්ටි ආශ්‍රවයට එනවා. අවිද්‍යාශ්‍රයෙන් දිට්ටි ආශ්‍රවයට ආවනම් දිට්ටි ආශ්‍රවයෙන් ඔන්න දිට්ටි සල්ලයට එනවා. දිට්ටි සල්ලයට ආවන් පස්සේ සංඥාවල්ලගෙන ඉන්න මතකද සංඥාවෙන් චේතනාවල ඒ පාර දිගේ එනවා කියලා අපි ඉගෙන ගත්තනේ සතර ආහාර දුක්ඛේ චේතනා පාර කියන එක නේද? එතකොට අන්න ඒ තත්ත්වයට ආවෙන් පස්සේ දැන් ඕගලන්ට පේන රවුම අටක් කරකුණා නම් ඒ රවුම අට කරකුණායින් පස්සේ දැන් පහ තුන වෙනකොට සංඥාව රෝගී කියලා අපි ඉගෙන ගත්තා. පස්වෙනි රවුමේ තුන්වෙනි ස්ටෙප් එකේ වට අටක් ගියා කිව්වහම අපි ස්පෙෂල් එකේදී ඉගෙන ගත්තා තීන මිද්ද සෝභාවයට අපි පත් වෙලා තියෙනවා කියලා. තීන මිද්දේ මිද්දේ කියලා කිව්වහම ඉතින් අපි දන්නවා රෝගී බවට කියන එක පත් වෙනවා. එහෙමනම් අපිට පේනවා අපි දැන් මේ අවස්ථාව වෙනකොට කැමති වෙලා තියෙන සංඥාවේ ජරා ධර්මයට සහ ව්‍යාධියට. සංඥාව ව්‍යාධි වට අටක් ගියා නම් තීන මිත මිත ස්වභාවයේ සංඥාව රෝගී බවට පත් වෙනවා. සංඥාවේ ජරාවට විතරක් නෙමෙයි සංඥාවේ ව්‍යාධිය කියන එකට තමයි කැමති වෙලා තියෙනවා කියන එක. දැන් බලන්න අපි කරකවන්න කරකවන්න එහෙනම් අපි ජරාවට ව්‍යාධියට කියන එකටම තමයි අපි කැමති වෙන්නේ කියන එක තියෙනවා. ජරා ව්‍යාධියෙන් කරකවීම කියන එක තියෙනවා. අපි එහෙනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. 12 වෙනි ස්ලයිඩ් එකට. අවිද්‍යාශ්‍රෝ කියන එක වෙන්න ඉස්සෙල්ලා අපි ඉගෙන ගත්ත කාමාශ්‍රෝ අපිට වුණා කියලා. 4 4 දෙම වුණා කියවන්නේ. 4 4 පස්සේ තමයි කාමාශ්‍රෝ. ඊට පස්සේ අපි ගෝ 5 වෙනි රාමු 9 පස්සේ භවආශ්‍රය. අත්තා කියලා ගත්තට පස්සේ තමයි භවආශ්‍රය. ඊට පස්සේ 8 වෙනි රාමු වුණාම දිට්ටි. එතනින් පස්සේ දිට්ටි ආශ්‍රය. රාමු 10ක් ගියන් පස්සේ අවිද්‍යාශ්‍රව. දැන් ඉතින් ධාරා හොඳට ගලනවා. අපි පෙන්වන්නේ අර ඩයග්‍රෑම් එකේ අවිද්‍යාශ්‍රවෙන් දැන් දිට්ඨියාශ්‍රව කාමාශ්‍රවයෙන් ඇතුළේ මේක ප්‍රවම හොඳට ගල කරන්නේ. ධාරාව ගලන රෝධය කියන එක කැරකෙන කියන එක තියෙනවා. ඔතන කැරකින්නා වූ රෝධය කියන එක රහතන් වහන්සේ කියන එක තණ්හාව ලෙස දැකීතියි කියලා. ආශ්‍රව වීම කියන එක කාමාශ්‍රව අවිද්‍යාශ්‍රව වීම කියන එක කාමාශ්‍රව වලින් සිදු වුණා. දැන් අවිද්‍යාශ්‍රව නිසා දැන් අපි මොකක් හරි රූපයක් දැකපු ගම සුබයි කියලා ගන්න. අපි තේරුම් ගත්ත මේකේ බලපෑම. අර අත්තා කියලා ගත්තාම ඒක නිසා ගන්න. අර ඒරියා 4 වල. ඊට පස්සේ ඒරියා 6 වලදී අපි සංස්කාරයෙන් අත්තා කියලා ගත්තා. ඒක බලපාන අර ඒරියා 4 වල අත්තා කියලා. දැන් මේ ඔක්කොම ලෝන් එක ඇවිල්ලා දැන් එනම් රූපයක් දැකපු ගමන් සුබයි කියලා අපේ අවිද්‍යාවෙන් අපි ගන්න. ඒ නිත්‍යභාවය විසින් සනාථ කරනවා රූපේ ජරා වෙච්ච රූපේ මගේ කියලා ගන්න කියන්නේ. එතකොට කැරකෙන්නා වූ රෝධය ගලන්නා වූ ධාරාව කාමාශ්‍රව සහ අනිත්‍යාශ්‍රව වලින් සිදු කරනවා. අවිද්‍යාශ්‍රව නිසා දැන් මේවා ඇති වෙලා අවිද්‍යාශ්‍රවෙන් ඇති වුණා. අවිද්‍යාශ්‍රව ඇති වුණායින් පස්සේ ආ රූපයක් එකපාරට සුබයි කියලා ගත්තා. ඒ දැන් ඉතින් ගත්තට පස්සේ ඉතින් ඉතුරු ටික කරවන්න කාමාශ්‍රව අනිත්‍යාශ්‍රව දෞපකාර වෙනවා. ඕක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේක කෙනෙකුට කල්පනා කරන්න පුළුවන්. අපි තුන් ওই බයිසිකල් දෙක තියෙනවා. වීල් එකයි හබ් එකයි නේ. අපි හිතමු ස්පෝක්ස් ටික පොඩ්ඩක් ලූස් වෙලා තියෙනවා කියලා. ඒකට හබ් එක පොඩ්ඩක් ඉස්සරහට කැරකෙන්න පුළුවන් කමක් තියෙනවා. එහෙම නැත්නම් හිතන්න මේ වතුර තටාකයක් තියෙනවා රවුම්. ඒ වතුර තටාකයේ මැද්දි පාත්‍රයක් තියෙනවා. එතකොට මිනිස්සුන්ට පුළුවන් ওই කෝට්ටක් දාලා වතුර තටාකේ කරපුවා. වතුර තටාකයේ කැරකුවාම මොකද වෙන්නේ? මර පැද්දේ තියෙන පාත්‍රේ කැලකේ කැරගෙනවා කියන එක තියෙනවා. කෝට්ට ගත්තා වුණා දැන් පාත්‍රේ කැරගෙන. ඔන්නෝ යර්ථය තමයි මේක තියෙන්නේ. මෙතන මේ ඒ ඇඳලා තියෙන යන්නේ එහෙම දර්ශනය. මේ මැද්දේ පාත්‍රයයි කියලා හිතන්න. මෙතන තමයි අර පරාමාස එහෙම තියෙන්නේ. මෙතන අත්තා කියලා ගන්නවා සුපයි කියන කතාව. මේ වටේට අපි දාලා කරපෝ. ඉතින් මෙතන පෙන්නන්නේ මේ අවිද්‍යාශ්‍රයෙන් අපි කාමාශ්‍රයට ගමන් කරනවා කියන එක. අර කෝට්ට දාලා කැරකෙව්වා වගේ. එතකොට මේ පැත්තෙන් අදිනවා, මේ පැත්තෙන් පුෂ් කරනවා, මේ පැත්තෙන් පුල් කරනවා. බයිසිකල් රෝදේ කරනනම් අර කේස් එක තියෙනවා. කේස් එකට වතුර දැම්මම නම් ඒක දිගේ ගිහිල්ලා ඕගලන්ට පේනවා වෙන වැඩේ නේ. වතුර ටික මේ පැත්තෙන් ගියා නම් ඒකත් එක්කම රෝදේ කැරකෙනවා. පල්ලෙහාය වතුර තව ඉතුරු වෙලා තියෙනවා නම් ඉතින් ඒක නිසාම අර දිශාවටම ගමන් කරනවා රෝදේ කැරකීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් කෙනෙකුට හිතා ගන්න පුළුවන් මෙතන අපි චේතනාවයි කියලා ගත්තොත් ඉතින් මේ පැත්තෙන් අපිට පේන මේ අභිජ්ජා නිසා මෙතනින් චේතනා වෙලා මේ පැත්තට ඉදන් සක්‍රියට යනවා කියන එක ඩයග්‍රෑම් එක වශයෙන් තවන්ට පේනවා. අන්න එහෙමනම් අපිට දැන් තේරෙනවා අර කාමාශ්‍රවේ ඉඳන් භවආශ්‍රවයට කෙලින්ම සම්බන්ධතාවයක් නැහැ. මතකද අපි ඒ ස්ලයිඩ් එකේ අපි දැක්කා ඒ භවආශ්‍රවේ කියන එක වෙනම තමයි තිබුණේ කියලා. එතකොට රෝදිය කැරකෙනකොට දැන් අපි කෝට්ට දාලා මේක කෙලින්ම සම්බන්ධයක් නැහැ, මේ වතුරෙන් තමයි මේක සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට රෝදිය කැරකෙනකොට භවආශ්‍රය නිසා තිරිටනා වූ දේවල් අවිද්‍යාශ්‍රයට එකතු කරනවා. ඒක තමයි කරන්නේ. මොකද මේ පාත්‍රය කැරකෙනවා නම් පාත්‍රය කැරකීම නිසා වතුර කැරකෙනවා. එහෙමනම් අර මෙතන අපි කතා කරේ අවිද්‍යාශ්‍රයෙන් නම් කාමාශ්‍රයට යනවා කියන එක මේකෙන් උදව් උපකාර කරන පුෂ් කරන්නේ නේද? ඒක තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට ආශ්‍රව නැත්තම් ධාරාව ගලන්නේ නැහැ. රෝදේ නතර වෙනවා. දැන් අපි ටිකකට ඉස්සෙල්ලා බැලුවා අර දෙවෙනි පාර අපි ජරාවට මේ පත් වෙන වේදනාවට කැමති වුණා කියලා. තුන්වෙනි පාර එනකොට අපිට පේනවා අපි ඔක්කොම 4 4 3 5 3 4 6 ඔක්කොම සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ 5 3 වුණා කියන්නේ ඉතින් සංඥාව එහෙම ජරාව. එවනම් තුන්වෙනි පාර අපි කැමති වෙලා තියෙන්නේ මුළු දුක්ඛයට. මුළු දුක්ඛ ස්කන්ධයකටම තමයි අපි කැමති වෙලා තියෙන්නේ. බලන්න අපි කාමච්ඡන්දේ කිව්ව මේ ජරාවට ඇති කැමැත්ත අන්තිමට ගත්තයින් පස්සේ මේක එන්නේ මේක කරකෝලා වේදනාවේ ජරා, සංඥාවේ ජරා, සංස්කාරවල ජරා ඔක්කොම ජරාවලට අපි මුළු දුක්ඛ ස්කන්ධයටම අපි කැමති වෙලා තියෙනවා. ඉතින් මේකට බේදකුත් තියෙනවා. ඒ බේද තමයි ඔය සාපුගම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ ආනන්දහාමුදුරුවෝ දේශනා කරනවා මේ පාරිශුද්ධ ප්‍රධානියන්ගේ හතරක් තියෙනවා කියලා. සීල පාරිශුද්ධ ප්‍රධානියන්ගේ, චිත්ත පාරිශුද්ධ ප්‍රධානියන්ගේ, දිට්ඨි පාරිශුද්ධ ප්‍රධානියන්ගේ, විමුක්ති පාරිශුද්ධ ප්‍රධානියන්ගේ හතර. එතකොට ඒක පැහැදිලි කරනවා නම් ඔයගලන්ට තේරුම් ගන්න අපි හිතමු අපි ඔය ස්ලයිඩ් 10 එකේ තියෙන ඩයග්‍රෑම් එකක් නෑ, මේකේ මෙන්න මේ කැලලවත් අඩු ගානේ තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේ පැත්තේ මේ බයාගතිය, මේ පැත්තේ තියෙන වේදනාව වම් අත පැත්තේ, උඩින් තියෙනවා චේතනාව. එතකොට දැන් මෙතන ඩයමන්ඩ් එකක් වගේ අපි සම්බන්ධයක් අපි ඔක බලලා තියෙනවා. අර බොජ්ජංග භාවනාව මෙහෙම කරපු වෙලාව ඒ වේදනාව ඉඳන් චේතනාවට, චේතනාව ඉඳන් ඉදන් සච්චයට, ඉදන් සච්චේ ඉඳන් බයාගති රේඛාව, බයාගති ඉඳන් වේදනාව. ඩයමන්ඩ් එකේ හතරක්. එවනම් අපි සීල පාරිශුද්ධ ප්‍රදානියන්ගේ භාවිතා කරනවා. දුස්සීල භාවය, කුකුල් පට්ටියක් දාගෙන ඉන්නේ නෑම, පානාති පාතිය කරන්නේ නෑ. සීල පාරිශුද්ධ ප්‍රදානියන්ගේ භාවිතා කළාම මේක කැපිලා යනවා. බලන්න මේක තමයි මානපාර කියලා කියන්නේ. මේ ඉදන් සච්චේ ඉඳන් බයාගති රේන් පාර මානපාර. කුකුල් පට්ටිය දාගත්ත අර මිනිස්සුන්ට මාන්නයක් නෑ තේ උනේ. මම බෙන්ස් කාර් එකේ යනවා, ළමයි ඉන්ටර්නැෂනල් ස්කූල් එකට යනවා, ආදී වශයෙන් කාලා බීලා ඉන්නවා කියලා. එතකොට පානාති පාත වාගේ වල් කරනවා මම. එතකොට මේ සීල පාරිශුද්ධ ප්‍රදානින්ගේ ගත්තොත් මේක කැපිලා යනවා. මේකට පැරලල ඊට පස්සේ වේදනාවෙන් ඉඳන් චේතනාව දක්වා යන්නා වූ එක. එතකොට වේදනාවෙන් ඉඳන් චේතනාවට යන්නා වූ කියන එක අපි කරන්නේ නැහැ. අපි ඒක නවත්තා ගන්නවා චිත්ත පාරිශුද්ධ ප්‍රදානින්ගේ. ඒ බලන්න දැන් අපි ටිකට ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. මේ ජරාවන රූපයක් අරගෙන තමයි අපි මේ දේවල් කරගෙන යන්නේ. එතකොට මේ මිනිස්සු දන්නවනම් මේක ජරා වෙනවා කියලා. ජරාවට ගිහි කාමච්ඡන්දේදී කැමැත්ත. විවිච්ඡේව කාමී විවිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකදම් ප්‍රීතිසුඛං උපමධ්‍යානං උපසම්පත්ති විහෙරති කියලා. ඒ කාමයන්ගෙන් වෙන් වෙන එයා විතක්ක විචාර භාවිතා කරනවා. නෙක්ඛම්ම අව්‍යාපාද අවිංසා. ඒකෙන් ප්‍රථම ධානය ඒක භාවිතා කරනවා. එහෙමනම් මේ දෙක එක පැත්තකට යනවා නේද? එතකොට මේ ඩයමන්ඩ් එක මෙහෙම කැරකි යනවා කියන එක මේ පැත්තට යන එක සීල පාරිශුද්ධියෙන් කැපුවා, වේදනාවෙන් දැන් චේතනාවට යන එක චිත්ත පාරිශුද්ධියෙන් භාවිතා කරා ධානයන්නේ. චේතනාවෙන් දැන් ඉදන් සත්‍යයට එනවා කියන එක අපි කපනවා දිට්ඨි පාරිශුද්ධ ප්‍රදානයන්නේ. දිට්ඨි දිනේ මේ මගේ කියලා අරගෙන මගේ කියලා ගන්නේ නැහැ. දිට්ඨි පාරිශුද්ධිය ගත්තනම් මගේ කියලා ගන්නෙ නැහැ. අනාත්තා කියන එක එනවා. ඊළඟට ඉතුරු වෙලා තියෙන්නේ මේ බයගති ඉඳන් වේදනාව දක්වාගෙන 145 පාර. අන්න ඒක සඳහා අර පාරිශුද්ධ ප්‍රදානියන්ගේ විමුක්ති පාරිශුද්ධ ප්‍රදානියන්ගේ කියන එක භාවිත කරනවා. ඒ විමුක්ති පාරිශුද්ධ ප්‍රදානියන්ගෙන් කරන්නේ මොකද්ද? අර පාරවල් තුනකින් නවත්තුපු දේ තියෙනවනේ. සීල පාරිශුද්ධ ප්‍රදානියන්ගේ, චිත්ත පාරිශුද්ධ ප්‍රදානියන්ගේ, දිට්ඨි පාරිශුද්ධ ප්‍රදානිය. ඕකේ තියෙන්නේ ඇත්තම කියනවනේ ලෝභයත් එපා, ද්වේෂයත් එපා, මෝහයත් එපා කියන එක. අන්නේ තුනේම අයින් කරලා දැන් එයා හොල්ලන්නේ නැතුව මේ විමුක්තියේ තුල ඉන්නවා කියන එක තියෙනවා. එතකොට අන්නේ ප්‍රධානියන්ගෙන් භාවිතා කරලා තමයි මේකෙන් ගැලවෙන්න පුළුවන් කියන එක තියෙනවා. ඉතින් මෙතන අපිට පේනවා මේ ආකාස සංඥායතෙන්ට හරි අපි කැමති වුණා නම් ඉතින් එහෙනම් අපි මරණයට කැමති වෙන්න ඕනේ. ඇයි එතන ගිහිල්ලා ඉපදුණා නම් ආපහු නිර්වාණයක් නැහැ. ආපහු ඉපදෙනවා, ආපහු ජරාවම තමයි අපි කැමති වෙන්නේ. මරණය කියන එක ඇති වෙනවා. ජරා ව්‍යාධි මරණය ඔක්කොටම කැමති වෙනවා. එතකොට මේකේ පළවෙනි භාවනාව ඉතින් අපි කිව්ව මේකේ ලියනමක් තියෙනවා. මේකේ 9 වෙනි ස්ලයිඩ් එකෙන් තමයි අපි පටන් ගන්න. අර ජරාවින රූපය මොකටද මම ගන්නෙ? මෙන්න මේ විරිය තුන කියන එක හොඳට භාවිතා කරන්න. රූපය මගේ නොවෙන්න විරියක් භාවිතා කරන්න. ඊට පස්සේ අපිට පේනවා ඇයි මේ මම මේ ජරාවින රූපයක් මගේ කියලා ගන්නෙ? ජරාවින රූපයක් කියලා ගන්නෙ මෙන්න මේ අත්තා ඉන්න නිසා. අත්තා තමයි මට කියන්නේ ඒක ගන්නේ කියලා. එයා පෙන්නන්නේ ඇඟිල්ල දික් කළා නේද? මොකද්ද කියන්නේ? සුඛයි. රූපේ සුඛයි වායක ගන්න. එතකොට අර රූපේ සුඛයි කියන එක පැවරුවාම අර අධිවචනියෙන් කිව්වහම මට අර රූපේ තියෙනා සුභය අසුභය කියන එක මට පේන්නේ නැහැ. මම කල්පනා කරන්නේ අර සුඛය තමයි මගේ මතකයේ තියෙන්නේ. අසුඛී කියන එක මට එන්නේ නැහැ. සුභය කියන එක කල්පනා කරලා තියෙන්නේ. ඉතින් දැන් මම මෙතන අත්තා කියලා ගන්නෙ මොකද? අර ඒරියා 6 වල සංස්කාර නිසා අත්තා කියන එක බලපෑම්. අපි ඒක ඉගෙන ගත්තා නේ ඒරියා 6 වල තියෙන ඒ සංස්කාර නිසා අත්තා කියන එක නිසා තමයි ඒක ඒක. අතෙන්දි අත්තා කියන එක ගන්න. එතකොට ඒ විදිහට අපි එහෙනම් විරියවල් තුනක් භාවිතා කරන රූපය මගේ නොවෙන්න, සංඥාව මගේ නොවෙන්න විරිය, ඊළඟට සංස්කාර මගේ නොවෙන්න විරිය. එතකොට මේ අවස්ථාවේදී අපි විරියවල් තුනක් භාවිතා කරන මේ විදිහට මේ ඩයග්‍රම්ස් ටික 9යි 10යි 11යි මේකේ පින්නන්නේ ධාරාව ගලන විදිය. ඒක තමයි භාවනාව හැටියට ගන්න තියෙන්නේ. හරි අපි සබ්බාසව ඩයග්‍රම්ස් වල 3 වෙනි සෙට් එකට ගියොත් ඒ 3 වෙනි සෙට් එකේ අපි ඵල 2 වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේකේ පේනවා ඔයගලන්ට පිරමිඩ් එකක් වගේ එකක් තියෙනවා. ඒකේ උඩම තියෙන්නේ ධාතු. මේ යට නීල තියෙනවා අවිද්‍යාශ්‍රව, කාමාශ්‍රව, දිට්ඨිආශ්‍රව කියලා. මේක කොහොමද හැදෙන්නේ? අවිද්‍යාශ්‍රව, කාමාශ්‍රව, දිට්ඨිආශ්‍රව. ඔයගලන්ට මතකයි සතර ආහාර දුක්ඛ ඩයග්‍රෑම් එක. ආශ්‍රවයන් එක රෝ එකකට ලියලා තියෙනවා. එහෙමනම් කාමාශ්‍රව තියෙන කෙරෝලෙන් අල්ලලා උඩ රූපයත් එක්ක එක එක එකතු කරන්න. කොලේ නම. කොලේ නැඹුවොත් මොකද වෙන්නේ? මෙදින පල්ලෙහා තිබිච්ච කාමාශ්‍රවය රූපය දක්වා යනවා. එතකොට දිට්ඨි ආශ්‍රය කියන එක තපොඩක් එහාට යනවා. දැන් අවිද්‍යා ආශ්‍රය කියන එක ෆික්ස් කරලා තියෙනවා. අන්න එතින්ද ඔයගලන්ට පේනවා එනම් අවිද්‍යා ආශ්‍රය, කාමාශ්‍රය, දිට්ඨි ආශ්‍රය කියන ට්‍රයැන්ගල් එක හැදෙනවා කියලා. මේකේ උඩ තව ට්‍රයැන්ගල් එකක් තියෙනවා. රතු පාටින් ලකුණු කරලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ වේදනාව පසු සංඥාව තමයි කාමාශ්‍රය කියන්නේ. ඊළඟට මේක එකට ඇලයින් වෙනවා. ඔයගොල්ලෝ දන්නවා 3 වෙනි පාර පරාමාස කාය ග්‍රන්ථි දිට්ඨි ආශ්‍රය. ඒ වගේම තමයි මෙතනින් තියෙන මේ බයාගතිය අවිද්‍යාශ්‍රෝ කියන එක කෙනෙකුට වැටහෙනවා. අර සංඥාවෙන් චේතනාවෙලා, චේතනාවෙන් අපි අත්තාවිලා ඔය බයාගතිය දක්වා යන්නේ. ඒ අත්තා කියන එකේ පසු සංඥාව තමයි අවිද්‍යා ආශ්‍රය. එතකොට උඩ තියෙන ධාතු. ඉතින් මේක තේරුම් ගන්න හොඳම දේ තමයි මේ ට්‍රයැන්ගල් එක ඕගොල්ලෝ මේක ඇතුලේ ලියා ගන්න ඕනේ. මේක ඇතුලෙන් ආපහු ලියාගත්තොත් මොකද වෙන්නේ? දැන් රතු එක පොඩි. මේක තමයි අර පාත්‍රය. මේක මේ ආශ්‍රව වශයෙන් තියෙන එක මේක හිතන්න අර තටාකය කියලා. තටාකයේ ඇතුලේ තියෙන පාත්‍රය තමයි රතු පාටින් ලකුණු බලලා තියෙන්නේ. එතකොට එහෙමනම් අපි මේක යටින් ලිබුත් වේදනාව එනවා මෙතෙන්ට. පරාමාසය එනවා මේ හරි ට්‍රයැන්ගල් එක. මෙතන ට්‍රයැන්ගල් එකක් ඇන්දොත් මේ හරියට එනවා පරාමාසය. ඊළඟට බයාගතිය කියන එක මෙතෙන්ට එනවා. එතකොට එහෙමනම් රතු ට්‍රයැංගල් එක මේක ඇතුලේ ලකුණු වෙනවා. දැන් අපි දන්නවා පාත්‍රයක හෝට්ට දාලා කරකවන්න පුළුවන් වතුර කරකවන එක නැවතුවොත් පාත්‍රය කරකවනවා. කොයිලාවක් හරි පාත්‍ර ටිකක් ඉස්සරහට යන වතුර ටිකට වඩා වේගෙන් පාත්‍රය කරකිනවා කියන එක තියෙනවා. අන්න එහෙම වෙච්ච අවස්ථාවක් ගැන හිතන්න. මොකද වෙන්නේ? මේ බයගතිය කියන එක පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා. බයගතිය මෙතන නම් තිබුණේ. ඒක දැන් ඉස්සරහට ගිහිල්ලා පාත්‍රය. පිටිපස්සේ ඉන්නේ අවිද්‍යා ආශ්‍රය. එහෙමනම් බයගති ශෝක කාමාශ්‍රය. ඊළඟට ආපහු බලන්න මෙතන තිබෙන්නා වූ තිබුණේ වේදනාව කියන එක. ඒක ටිකක් ඉස්සරහට ගිහිල්ලා. කාමාශ්‍රය තියෙන පිටිපස්සේ. එහෙමනම් වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රය. ඒක පල්ලෙහෙන් ගිහිල්ලා තියෙනවා ඔයගොල්ලන්ට. ඊළඟට ආපහු ගත්තාම පරාමාස කාය ග්‍රන්ථේ දිට්ඨි ආශ්‍රයෙන් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. එහෙමනම් එතෙන්දී අපිට එනවා පරාමාස අභිනිවේෂ අවිද්‍යා ආශ්‍රය කියන එක. ඒක තමයි මේ යටි ගිහිල්ලා තියෙන්නේ. බයාගති ශෝක කාමාශ්‍රය. අර පොඩ්ඩක් ඉස්සරහට ගියාම බයාගති ශෝක කාමාශ්‍රය. ඊට පස්සේ වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රය. ඊළඟට තියෙනවා පරාමාසකාය අන්ත අභිනිවේෂ අවිද්‍යා ආශ්‍රය. ඉතින් මේ තුන කෙනෙකුට කල්පනා වෙන්න බලමු හරියටම මේ ආනේන්ද සප්පාය සූත්‍රේ අපි කතා කරගත්තා වූ කාරණා තුන. මතකද අපි ගිය පෙර මොහේ දෝෂ සහිතව ජීවත් වීම පාණාතිපාතිය කියලා. දැන් පේනවද පෙර මොහේ? මේක පොඩ්ඩක් ඉස්සරහට ගියා නම් හොවඩ් වුණා නම් බයගති ඉස්සරහට ගිලා තියෙන අවිද්‍යාශ්‍රෝ තියෙන පිටිපස්සේ අන්න පෙර මොහේ. එතකොට අන්න ඒ වෙලාවේදී ඕගලන්ට පේනවා අර ලෝභ දෝෂ මොහ ඩයග්‍රෑම් එකේ මෝහජ පරිදාය කියන ආන්න මොහේ ඉඳන්ම එන්නා වූ ඒ කතාව. අර පරාමාස කාය ග්‍රන්ථි ඉඳන් සත්‍යයට ඇදෙනවා කියන එක. ඊළඟට ආපහු දෙවෙනි කාරණේට ඕගලන්ට පේනවා මෙතන වේදනාව කියන එක පොඩ්ඩක් ඉස්සරහට ගියා නම් වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රෝ. දිට්ඨි ආශ්‍රෝ කියලා කියන්නේ අපි දන්නවා නිට්ටයයි කියලා ගත්තේ පසු සංඥා. එහෙමනම් විඥාන පාර නිට්ටයයි කියන්නේ උඩ කතා. එතකොට ඒක නිසා ඇදෙනවා කියන එක තියෙනවා. ඉතින් ඊළඟට තියෙන්නේ පරාමාස අභිනිවේෂ අවිද්‍යා ආශ්‍රෝ. එතකොට අර පරාමාසි අභිනිවේෂ ඉදන් සච්චයට ඇදෙන අවස්ථා තුනම උතන තියෙනවා. ඉතින් හරි ලස්සනයි එතන මේ විදිහට බලන්න. එතකොට මේක තමයි අපි කතා කරේ. අපි ඉස්සෙල්ලා තිබ්බ අපි දැක්ක අර පොණ්ඩ එක ඇතුලේ තියෙන මේ පොණ්ඩ එක ඇතුලේ තියෙන පාත්‍රය තමයි මේ රතු ට්‍රයැංගල් එක මේක ඇතුලේ තියෙනවා කියන්නේ. එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. තුන්වෙනි ස්ලයිඩ් එක. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ අපි බලනවා අපි දැන් ඉස්සෙල්ලා කිව්වා අර ටිකක් ඉස්සරහට ගියායින් පස්සේ බයාගති ශෝක කාමාශ්‍රය කියලා. අන්න ඒක අපි ලකුණු කරලා තිනවා බයාගති ශෝක කාමාශ්‍රය. ඉතින් ওই ශෝකේ හරහා අපිට ඇති වෙන ජරාව කියන එක. ශෝකේ ඉඳන් ජරාවට එන. එතකොට මෙතන පහ තුන ජරාව. සංඥාවේ ජරාව. මොකක්ද කාමාශ්‍රය කියලා කියන්නේ? කාමාශ්‍රය කියලා කියන්නේ අපි මොකක් හරි එකක් සුඛයි කියලා ගත්තාම ඒකේ පසු සංඥා. ඉතින් එහෙමනම් අපිට පේනවා ඒ සංඥාවේ ජරාවෙන් පහ තුන ශෝකේ හරහා සිදුවලා තියෙනවා කියන එක බැලුවනම් එහෙනම් අපි මේ සුඛයි කියලා අරගෙන තියෙන්නේ මොකක්ද? සංඥාවේ ජරාව. සංඥාවේ ජරාව තමයි අපි සුඛයි කියලා කියලා තියෙන්නේ. එතකොට ඊළඟට ඕගලන්ට පේනවා මේක මේ අර කියන කාරණා තුන නිකන් හිතන්න අර මේ බෝට්ටුවක තියෙනවනේ පෙති තුනක් නේද? කරකෝ අන්නේ පෙති තුන වගේ තමයි. අර්ථන අපිට වෙනවා බයාගති සෝක කාමාශ්‍රෝ කියලා එක පෙත්තක්. ඊළඟට අපිට පේනවා තණ්හා වේදනා දිට්ඨියාශ්‍රෝ කියලා තව පෙත්තක්, පරාමාස අභිනිවේෂ එය අවිද්‍යාශ්‍රෝ කියලා තව පෙත්තක්. පෙති තුනක් වාගේ කරගීම කියන එක තියෙනවා. එහෙම මෙනෙහි කරාම හොඳට වැටහෙනවා. ඊළඟට අපි පෙන්වනවා මේ සීලබ්බත උපාදානිය කියන එක. මේ සීලබ්බත උපාදානිය අපිට ලකුණු කරලා පෙන්වන්න පුළුවන්. මෙතන මේ ලියලා තියෙනවා වේදනා මනෝ සංකේතනා පළවෙනි එක, ඊට පස්සේ මනෝ සංකේතනා ඉඳන් පරාමාසයට එන එක දෙවිදිහට කියන එක. ඒ රේඛා දෙක මගින් දක්වන්න පුළුවන්. ඒ රේඛා දෙක නිසා මේ නිසා මේ තුන්වෙනි රේඛාවේ යම්කිසි තුඩුදීමක් පැවතීමක් සිද්ධ වෙනවද? අන්න එක තමයි සීලබ්බත උපාදානිය. මේ තුන්වෙනි රේඛාවේ පැවතීම කියන එක. ඉතින් ඒ තුන්වෙනි රේඛාවේ පැවතීම කියන එක සිද්ධ වෙන්නේ මේ දිට්ඨි අනුසය. මතකද? මෙහි බයාගතිය, බයාගතිය ඉඳන් දිට්ඨි අනුසය. අන්න ඒක උඩ තමයි මේ තුන්වෙනි රේඛාව පැවතීම කියන එක සිද්ධ වෙන්නේ. අපි නිකාමේ මානා කියලා ලියාගත්ත ලයින් 3 වලට කලින් මතකද? බය බේරෝ සූත්‍රයේ කියන්නේ. දැන් මෙතන මේ අත්තා කියලා ගත්ත එකේ පසු සංඥාව හැටියට අපිට පේනවා මේ භව ආශ්‍රවය කියන එක ඇති වෙනවා කියලා. එතකොට එහෙමනම් කෙනෙකුට හොඳට පැහැදිලි වෙනවා අර ශෝකේ හරහා පැමිණි සංඥාවේ ජරාව කවුරු හරි කෙනෙක් සුඛයි කියලා ගන්නවා නම් අපිට එහෙනම් ඉතින් දෝෂයේ අගතියට යනවා කියන එක පැහැදිලි. අපි වරදවල අරගෙන තියෙනවා අර ඒ සංඥාවේ ජරාව තමයි අපි සුඛයි කියලා තියෙන්නේ. ඒකෙන් තමයි අපි මේ ওই විදිහට භව ආශ්‍රය ඇති වෙලා ඉතින් දෝෂාගතියක් ගමන් කළා තියෙන අර ආහාර පාර දෙවි පාර දිගේ ගමන් කළා කියන එක. එතකොට එහෙනම් අපිට මෙතන සීලබ්බත උපාදානී කියන එක නිරූපණය කරලා ඕගලන්ට පෙන්වලා දීලා තියෙනවා. ඒකේ භව ආශ්‍රය වෙලා ඒ සම්බන්ධතාවයකුත් පෙන්වලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ විදිහට කැරකීම හේතු කොටගෙන අර භව ආශ්‍රයට ওই විදිහට සම්බන්ධ වෙලා එනවා. අර කෝට්ට දාලා කැරකුවා නිසා තමයි පාත්‍රේ කැරකුණේ අර්ථය කියන එක තේරෙන්නේ. එවනම් අපි හතරවෙනි ස්ලයිඩ් එකට යමු. හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රව කියන එක. අර දෙවෙනි එක. අර ප්‍රොෆයිල් එක ගන්න නම් දෙවෙනි පෙත්ත ගැන තමයි අපි මේ කතා කරන්නේ. එතකොට දැන් ওই පහ තුන කියලා කියන්නේ ඒ සංඥාවේ ජරා. ඒ කියන්නේ සංස්කාරයන් අපි නිත්‍යයි කියලා අරගෙන තියෙන. එතකොට හතරේ හත කියලා කියන්නේ ප්‍රිය විප්‍රයෝගය. හතරේ හත ප්‍රිය විප්‍රයෝගී ප්‍රියදේ වෙනුණා කියන එක සිද්ධ වෙලා තියෙනවා. එහෙමනම් අපි යම් කිසි දෙයක් නිත්‍යයි කියලා ගත්තද ඒ නිත්‍යයි කියලා ගත් එක වෙනස් වෙලා තියෙනවා. ඒ ප්‍රිය විප්‍රයෝගී වෙලා කියලා කියන්නේ මම මුලින් යමක් අරගෙන තියෙනවා. ඒක වෙනස් වෙලා තමයි මගේ මේ සංඥාව ජරා කියන එක තියෙන්නේ. එතකොට ඕගලන්ට පේනවා මෙතන මේ සංස්කාරය නිත්‍යයි කියලා මේ පරාමාසගත වීමක් කියන එක තියෙනවා. ඒ වගේම මෙතන තණ්හාව කියන එක ලකුණු කරලා තියෙනවා. වේදනා තණ්හා මෙතන නිට්ටයයි කියන එකේ පසු සංඥාව තමයි දිට්ඨි ආශ්‍රය. එතකොට වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රය කියන එක අපි ලියනවා වේදනා තණ්හා නිට්ටය. නිට්ටයයි කියලා අරගෙන අන්න සංස්කාරය මේ පැත්තට ඇතුළු වෙලා තියෙනවා. එතකොට සංස්කාරය නිට්ටය කියලා පරාසමාස ගත වීමෙන් පස්සේ අපිට මේ මමින්කාරී කියන එක සම්පූර්ණ වෙනවා. මේ විදිහට ඇතුළු වුණායින් පස්සේ අර මමින්කාරය කියන එක ඇති වෙන මතකද අර බාහිර වස්තුවේ පරිග්‍රහයෙන් ඒ මමින්කාරයක් ඇති වෙනවා කියලා මම අපි කලින් ඉගෙන ගත්තා. එතකොට දැන් ඉන්න මේ අවස්ථාවේදී අපිට පේනවා මේ පහ හතර කියන එක පරාමාසයේ පහ පහ කියන්නේ අත්තා. එහෙනම් පහ පහ අත්තා මෙතන ලකුණු දිවීම නිවරදී කියලා කියන එකත් කෙනෙකුට පැහැදිලි වෙනවා. මේ විදිහට මේ කාමරාග අනුසය මගේ මෙතන මේ කාමරාග අනුසය පාරණේ සීලබ්බත උපාදානියම තමයි තහවුරු කරන්නේ. මේක දික් කරාම එන්නේ අර ඒ සීලබ්බත උපාදානියේ රේඛාවට. ඒකම තමයි තහවුරු කරන්නේ. මම කලින් කියපු දේ තහවුරු කිරීම කියන එක කරනවා. එතකොට අපිට මෙතන අපි යටි ලියලා තියෙනවා මේ 8 වෙනි රවුමෙන් පස්සේ අපිට දිට්ඨි ආශ්‍රය කියන එක ඇති වෙනවා. 10 වෙනි රවුමෙන් පස්සේ අවිද්‍යා ආශ්‍රය ඇති වෙනවා. 11 වෙනි රවුමෙන් පස්සේ ඒ සංස්කාර නිසා අත්තා වෙනවා කියලා අපි දැන් ටිකකට ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. එවනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. පස්සේනේ ස්ලයිඩ් එකට. දැන් අපි දන්නවා ওই ලයින් 6 එක හරහා අපි මේක ලියාගත්ත මිච්ඡා දිට්ඨි මගින් ඇතුණු උද්දච්ච මාන අගේ එනවා කියලා ඉස්සෙල්ලා. එතකොට දැන් අපි මමින්කාරයක් කියලා එකක් හදාගත්තා. ඒ මමින්කාරයට දැන් මොකද වෙන්නේ? මේ මිච්ඡා දිට්ඨි මාන අගේ කියන එක එකතු වෙනවා. එවනම් මමින්කාරයට මිච්ඡා දිට්ඨිය එකතු වුණායින් පස්සේ ඔයගලන්ට ඇති වෙන අහංකාරය කියන්නේ. අන්න අහංකාරය කියන එක මෙහි ලකුණු කරලා තියෙනවා. මුනේ මොකද්ද? අර රවුම අපිට පෙනුණා ඒ මුළු එකෙම මමින්කාරය. දැන් මිච්ඡා දිට්ඨිය ආවා. ඒ මිච්ඡා දිට්ඨිය එකතු වුණාට පස්සේ ඒක අහංකාරයේ බවටපත් වෙනවා. ඒත් මිච්ඡා දිට්ඨිය තියෙනවා නිත්‍ය ස්වභාවයක් නේද? මේක පවතිනවා ආදී වශයෙන්. එතකොට දැන් මේ විදිහට අහංකාර වෙල අත්තා සම්පූර්ණ වුණා. මමින්කාරයට මිච්ඡා දිට්ඨිය එක්කවලා මමින්කාරයයි මිච්ඡා දිට්ඨිය එක්කව කරාම අහංකාර. එහෙනම් අහංකාර වෙල අත්තා ඉතින් සම්පූර්ණ වෙලා තියෙනවා. දැන් මෙන්න මේ අවස්ථාවේදී ඔයගලන්ට පේනවා මේ පල්ලෙහා ඩයග්‍රෑම් එකත් එක්ක බැලුවොත් මෙතන මේ බයගති ඉඳන් සෝකයට එනවා කියන එක අරෙන්ද තවත් පාරක් තියෙනවා. ඒ කියන්නේ පරිදේව වෙලා සෝක පාරකුත් තියෙනවා. පරිදේවේ මේ සෝකේ දක්වා ඉන්නවල් කුත් තියෙනවා. පරිදේවෙන් බයාගතිය, බයාගති ව්‍යාධි, ව්‍යාධි සෝකේ, සෝකේ ජරාව කියලා. ඉතින් මතකයි ඔයගොල්ලන්ට මේ හතර තුන කියලා කියන්නේ වේදනාවේ ජරාව. එතකොට එහෙනම් මේ වේදනාවේ ජරාව මේ සෝකේ හරහා අපි එකතු කරනවා මේ සංඥාවේ ජරාවට. මගේ ඉස්සෙල්ලා තිබුණ සංඥාවේ ධරාවක් නම් ඒකට දැන් වේදනාවේ ජරාවක් මම එකතු කරලා තියෙනවා. ඒක විතරක් නෙමෙයි. දැන් අපිට අන්‍ය අවස්ථාවේදී පේනවා ඉතින් අපි එහෙනම් සුඛයි කියලා අරගෙන තියෙන සංඥාවේ ජරාවයි වේදනාවේ ජරාවයි දෙකම. අය අපි ටිකකට ඉස්සෙල්ලා කිව්වනේ අපි සුඛයි කියලා කියන්නේ මේ සංඥාවේ ජරාව කියලා. එතකොට මේ සංඥාවේ ජරාවට වේදනාවේ ජරාවත් එකතු වුණා නම් දැන් අපි කියනවා සංඥාවේ ජරාවයි වේදනාවේ ජරාවයි දෙකම සුඛයි කියලා. මේක විතරක් නෙමෙයි. මේ ලයින් 6 එක හරහා මිච්ඡාදිට්ඨියත් එකතු වෙනවා. ලයින් 6 එක හරහා මිච්ඡාදිට්ඨියයි ලයින් 8 එක හරහා ඇවිල්ලා මෙතනින් අපි ආපහු අර බයාගති ව්‍යාධි ශෝක ජරා මේ විදිහට ශෝකේ හරහා ජරා කියන මිච්ඡාදිට්ඨියත් මේකට එකතු වෙලා තියෙනවා. මිච්ඡාදිට්ඨියම ඉතින් පවතිනවා නිත්‍ය අත්ත කතාවල ඒවා ඔක්කොම ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක තමයි මේ ඊළඟට අපි 5 වෙනි ස්ලයිඩ් එකට ගියොත් ඔයගලන්ට පේන්නේ අයින් සයිඩ් එකේ පෙන්වන්නේ ඒකත් එකතු වුණා කියන එකයි. දැන් මේ විදිහට එකතු වුණා නම් මිච්ඡාදිත්‍යත් එකතු වුණා නම් දැන් එහෙමනම් පහතුන සංඥාවේ ජරාව හරහා මිච්ඡාදිත්‍ය කගේ අර සුඛ යන මතයට එකතු වෙනවා. ඒ කියන්නේ දැන් අපි දන්නවා අර නාම රූප ඇති වෙනකොට සුඛයි කියලා අර ආපහු එනවනේ. එතකොට ඒ කියන්නේ පහ තුන ජරා වුණා, හය හතර රාග සල්ලේ, රාග සල්ලේ ගිහිල්ලා රූපය අල්ලලා සුඛයි කියලා කියනවා. දැන් එහෙමනම් මිච්ඡාදිත්‍යත් මේකට එකතු වෙලා තියෙනවා සුඛය කියන මතයට. ඇත්ත වශයෙන්ම එහෙනම් සුඛයක්ද තියෙන්නේ? සංඥාවේ ජරාවයි, වේදනාවේ ජරාවයි මිච්ඡා දිට්ඨියයි කියන එක. එතකොට මෙන්න මේ අවස්ථාවේදී ඒ කියන්නේ දැන් අපිට මතකයි අපි ඉගෙන ගත්ත ජීවත් වෙලා ඉන්න තරමට අපි කරප්ට් වෙනවා. එන්න එන්න මේ දිට්ටි එකතු වෙනවා කියන එක අපිට හොඳට පැහැදිලි වෙනවා. පැවතීමක් නැහැ. නමුත් පවතිනවා කියන එක අපි හිතනවා. ජරා විවි යන දේවල් පවතිනවා කියන අදහස තියෙනවා. ඔන්න ওই தත්ත්වයටපත් වුණාම ඔය මිනිස්සෙකුට දැන් මේ දිට්ටිය කියන එක ඇත්තම කියනවා නම් බ්‍රෝකන් නේ. මේ මිච්ඡා දිට්ටිය. ඇයි තින් චන්නාව දරානම් වේදනාව ජරානම් ඉතින් මේ නිත්‍යයි කියන කතාවේ කිසිම තේරුමක් ඇත්තේ නැහැ. ඉතින් ওই අවස්ථාවේදී ওই මම හදපු දේ කැඩෙනවා නේද කියලා ඒ දික්තියක් තියෙනවා. පරිදේව වෙලා ඒ දික්තිය බිඳෙනවා නම් අපේ තියෙන විශ්වාසය කියන එක කැඩෙනවා. දැන් මම නිකන් සුඛයි කියලා හිතනවා. සුඛයි කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් මේ වේදනාවේ ජරාවන් එකතුනා කියන්නේ ඉතින් මගේ මේ පපෝරේ දෙනවා ආදී වශයෙන් තමන්ගේ ඒ රෝගී ස්වභාවයෙන් ඒවා ඔක්කොම තියෙනවා. ලෙඩ වෙලා ලෙඩ වෙච්ච ස්වභාවයක් තියෙනවා. එතකොට තමන් ලෙඩ වුණා නම් තමන්ට පේනවා තමන්ගේ දික්තිය බිඳිලා. ඇයි මං හිතන් හිටියේ ඉස්සර මේක හොඳට තියෙනවා කියලා. මේක එහෙම නැහැ. දික්තිය බිඳිලා. ඉතින් ওই අවස්ථාවේදී උදාහරණයක් වශයෙන් ගන්නවා නම් ওই මිනිස්සේ අසනීප වෙලා ඉන්නවා. බේත් බොනවා කිසි මේකේ හොඳ වෙන්නේ නැහැ. කවුරු හරි මිනිස්සෙක් කියනවා මෙන්න මේක බීලා බලන්න කියලා. අර ලෙඩ ඇඳේම ඉඳගෙන අත දික් කරලා ඔන්නේ නමන්නේ දෙන්න කියලා. ඒකත් අරගෙන අපි කටේ දා ගන්න මේ ඔන්න ඔය මොහකාරය අපි එල්ලෙමු. දික්තිය මිද නම් රූප ස්පර්ශ කරමින් වේදනාවේ එල්ලෙනවා කියන එක තියෙනවා. දික්තිය මිදුනොත් මොකද වෙන්නේ? දැන් අපි ඉස්සෙල්ලා පෙන්නුව මමින්කාරයට මිච්ඡා දික්තිය එක්කව ගන්න තමයි අහංකාරය කියන එක ඇති වෙන්නේ. එහෙනම් මිච්ඡා දික්තිය මිදුනා නම් මිච්ඡා දික්තිය කියන එක අපි කපලා දාන්න ඕනේ ඉක්වේෂන් එකේ. කැපුවෙන් පස්සේ මොකද වෙන්නේ? අහංකාරය කියන එක තනි වෙනවා. ඒ මිච්ඡා දික්තියට මමින්කාරය එක්කව ගන්න අහංකාර මිච්ඡා දික්තිය අයින් කරපුවම අහංකාරය කියන එක ගැලවෙනවා. අහංකාරයට පහරව දෙනවා. එතකොට එහෙනම් අහංකාරය මමංකාරය එකට සිටීම කියන එක නැති වෙනවා කියන එක තියෙනවා. එහෙනම් ඉතිරිලා තියෙන්නේ මොකක්ද? මමින්කාරයේ විතරයි. අන්න එතින්ද කෙනෙකුට පේනවා අර බුදුහාමුදුරුවෝ පෙන්වුවා ගිරිමානන්ද සූත්‍රය. චක්කුං අනත්තා රූපං අනත්තා අනත්ත සංඥාවට පෙන්වනවා චක්කුං අනත්තා රූපං අනත්තා. මේක වෙන මොකක්වත් නෑ, නිකම් මේක ස්පර්ශයක් විතරයි තියෙන්නේ. කියන්නේ වෙන ස්පර්ශ වේදනා මමංක බුදුහාමුදුරු කිව්වේ මොකක්ද ඒ කියන එක තේරෙන. අනත් සංඥාව වෙන්නේ මොකද? චක්කුම් අනත්තා රූපං අනත්ත. එතකොට ඒක අනත් සංඥාව ගැඹුරට වැටීමක් කියන එක කෙනෙකුට ඇති වෙනවා. ඉතින් මෙතන අපිට පේනවා මේ සංඥා ජරා වේදනා ජරා දිට්ඨිය බෙදලා, දිට්ඨිය බෙදෙනවා නම් අත්තක් බෙදෙනවා. අත්තක් බෙදුණා නම් එහෙනම් අර මමින්කාරය හැදිච්ච අර ඇහි ස්පර්ශයේ කනේ ස්පර්ශයේ මොනොච්චරයි ඉතුරු වෙලා තියෙන වෙන මොකක්වත් ඇත්තේ නෑ. එතකොට අපි එහෙනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. හත්වෙනි ස්ලයිඩ් එකට. පත්වෙනි ස්ලයිඩ් එකට ගියාම ඔයගලන්ට පේනවා ওই කලහ විවාද සූත්‍ර දෙකේ අපි ඉගෙන ගත්තා ගාථාව නාමංච රූපංච පටිච්ච පස්සෝ ඉච්ඡා නිදානානි පරිග්‍රහණි ඉච්ඡා සන්තයාන මමත්‍ය මන්ති කියලා අපි ඉගෙන ගත්තා නේද. එතකොට ඉච්ඡාව කියලා කිව්වෙ තණ්හා පරිග්‍රහය නිසා මගේ යයි කියලා බැඳෙනවා, ඇස මගේ කකුල මගේ කියලා බැඳීමක් කියන එක තියෙනවා. ඉතින් පරිග්‍රහය නිසා තමයි මේ මමින් කාර්යය. මෙතන පරිග්‍රහය කියන එක මේක ලකුණු කරලා තියෙනවා මේ ඩයග්‍රෑම් එකේ. තණ්හාව පරිග්‍රහය. ඒකෙන් තමයි මේ මමින් කාර්ය කියන කතාව ඇති වෙන්නේ. එතකොට ඒ වේදනාව නිසා තමයි තණ්හා. වේදනාවෙන් තමයි තණ්හා. තණ්හාවෙන් තමයි පරිග්‍රහය. පරිග්‍රහයෙන් තමයි මමින් කාර්යය කියන එක ඇති වෙන්නේ. එතකොට මේ වේදනාව තුළ දැන් අපි දන්නවා වේදනාව නිසායි මේක ඇති වෙලා තියෙන්නේ. මේ වේදනාව තුළ රූපේ ජරාවත්, එම ජරාව නිසා ඇති වුණු සංඥාවේ ජරාවත්, පවතිනා යන දිට්ටි බිඳීම නිසා ඇති වුණු අවිශ්වාසයත් කියන එක තියෙනවා. ඩිස්ට්‍රස්ට් කියන එක ඒක තියෙනවා. එතකොට එහෙනම් ඕගලන්ට මෙන්න මේ ඩයග්‍රෑම් එකේ පේනවා මෙතන මේ නාම රූප. අපි දන්නවා මේ පැත්තෙන් අපි ඒරියා 6 එක ඇතුණා නම් ඒරියා මේ පැත්තේ ඒරියා එක ඇති වෙලා මේ නිත්‍ය ලෝභ ජාති වේදනා කියන එක ඇති වෙලා ඒකෙන් මේ නාම රූපයන් ඇති වෙලා මේ විදිහට ධාරාව පවත්නවා කියලා අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. එතකොට මෙන්න මේ රේඛාව මේ නාම රූපේ ඉඳන් මේ පරාමාසය දක්වා යන රේඛාව මෙන්න මෙතන තමයි අපි ලකුණු කරන ඕන. ලකුණු කරන්න තියෙන්නේ නාමකායේ පටික සම්පස්සේ කියන එක. නාමකායේ පටික සම්පස්සේ මොකක්ද මේ නාමකායේ පටික සම්පස්සේ? ඇයි පටිගයයි කියලා කියන්නේ? නාමකායේ පටිගය වෙලා තියෙන්නේ බ්‍රෝකන් වීවුස්. දිට්ඨිය බිඳිලා, දිට්ඨිය බිඳිච්ච නිසා තමයි අන්න අර විශ්වාසය කඩ වෙලා තිබෙනා ස්වභාවය. නමුත් එයා රූපය සුබයි කියලා එයා කියනවා. ඒ වගේම රූපකායේ අධිවචනය කියන එක ඔයගලන්ට මෙතනින් ලකුණු කරන්න පුළුවන්. මතකද අපි ඉස්සෙල්ලා කිව්වා මේ දික්ටි අනුසයෙන් දික්රයන් පස්සේ මේක සුඛයි කියලා ගත්තා. ඒක රූපේට සුඛයි කියන එක. ඉතින් ඒක නන්දිය කියන එක ඒක ඇති වෙලා තියෙනවා. එතකොට එහෙමනම් මෙන්න මෙතන ඔයගලට ලකුණු කරන්න පුළුවන් මේ ජාතියයි වේදනාවයි අතර ඒ රූපකායේ අධිවචනය කියන එක. ඒකේ සුඛයි කියන එක එයා ප්‍රකාශ කරනවා. ජරා වෙන රූපයක් තමයි අපි සුඛයි කියලා කියන්නේ. ඉතින් රූපේ මගේ කරගෙන අත්තා වෙලා ජාතිය කියන එක ඇති වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ධාරාව පවත්නවා කියන එක වැටහෙනවා. ඉතින් මේකට විසඳුමක් තියෙනවා නේද? ඒක තමයි මේ 8 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ. දැන් මිච්ඡාදික්තියේ ප්‍රශ්න තියෙනවා. එහෙමනම් අපි සම්මාදික්තිය කියන එක ගන්න. සම්මාදික්තිය ගත්තොත් ඒකෙන් සම්මා සතිය කියන එක ඇති වෙනවා. එතකොට ඕගලන්ට මේක පුරුදු ඩයග්‍රෑම් එකක්. මේ 1 2 3 කියලා ලකුණු කරලා තියෙනවා. 3 තියෙන ජාති ඉඳන් ජරාවට යනවා කියන එක. 2 අත්තා ඉඳන් නිත්‍යයට යනවා කියන එක. 1 කවලින්කාර ආහාර උපේක්ඛා අප්‍රමාණී කියන එක අපි ලකුණු කරලා තියෙනවා. එතකොට මේ සම්මා සතිය ඇති වුණා නම් අපි දන්නවා ජාති ඉඳන් ජරා වෙනවා. එන රූපේ ජරා. වේදනාව ජරා. පහ තුන කියන්නේ සංඥාවේ ජරා. හත හත කියවම් සංස්කාර ජරා. මෙසේ ජරා ස්වභාවය දන්නවනම් සංස්කාරවල විඥානි පැවතීමක් නැහැ. පුළුවන් අපිට ජරා වෙන දෙයකින් හදන්න. මලකට කාපු යකනෙණියකින් මොකක් හරි එකක් පවත්තලා පිච්ච ෆ්‍රේම් එකක් හදලා මේක පවතිනවා කියන්න පුළුවන්. බෑ. දිරුපයකින් දිරනවා කියන එක තියෙනවා. එහෙනම් නිත්‍යභාවයක් නැහැයි කියන එක පේනවා. එහෙනම් මේ ජාති ඉඳන් ජරාවට යනවා කියන එක තේරුම් ගත්තනම් මෙතන නිත්‍යභාවයක් නැහැ. මලකට කාපු යකනෙණිය පවතින්නේ නැහැ කියන එක. ඒ හදන ලද භාණ්ඩේ මොන ආකාරකින් සිටියත් මංගේ වික්‍රේම් එක ඔගොලු තීන්ත ගාලා වහවි. නමුත් ඇතුලින් දිර බබා වයසට යන මේක තියෙනවා. එතකොට දිරන ස්වභාවය තියෙනවා. අන්න එහෙම තියෙනවා නම් තේරෙනවා නම් ඔගොලු දන්නවා ලයින් 5 ඉදන් සච්චේ ඉඳන් පරිදීවි දක්වා එන්නව එක. ඒක සිද්ධ වෙන්නේ නැහැ. මොකද සංස්කාරය නිසා විඥානේ පැවතීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියලා තීරුම් ගත්තා නම් මට යමක් හදන්න තියෙන්නේ ඔක්කොම ජරා වෙච්ච සංඥා වේදනා ඒ ජරා වෙච්ච රූප තමයි කියන එක තීරුම් ගත්තා නම් අන්න උපේක්ඛා ඉන්ද්‍රිය කියන එක තමන්ට ඇති වෙනවා. මේ උපේක්ඛාවෙන් අප්‍රමාණට යන උපේක්ඛා ඉන්ද්‍රිය ඇති වෙනවා. ඊළඟට තවත් පාරක් තියෙනවා. ඒක තමයි මෝහේ ඉඳන් පරිදේවට එන ලයින් 6 එක. එතකොට ඒ සංස්කාර වල නිත්‍යභාවයක් නැත්තම් ඒක නිසා ප්‍රඥාව කියන එක ඇති වෙනවා. නිත්‍යභාවයක් නැහැ කියලා ගත්තාම මතකද? ප්‍රඥාව කියලා කියන්නේ සමුදයක් අස්තංගමයක් තියෙනවා. අර සංස්කාර වලට මාන වෙලානේ අපි අත්තයි ඉඳන් නිත්‍යට ගිහිලා ප්‍රශ්නිය ඇති කරගන්නවා. එතකොට ඒ ප්‍රශ්නිය ගැලවෙන ප්‍රඥාව ඇති වෙනවා. ඒකෙන් ශ්‍රද්ධාව ඇති වෙනවා. එවනම් අපි උද්දච්ච වෙන්නේ නැහැ. මේව පවතිනවායි කියලා අපි හිතන්නේ උද්දච්චිය නැති වෙලා යනවා. එහෙනම් ලයින් 6 එක කියන්නේ යනවා. එහෙනම් ලයින් 5 එකක් නැහැ. ලයින් 6 එකක් නැහැ. දැන් ඉතුරු වෙලා තියෙනවා ලයින් 7 එක නේද? ඒ ලයින් 7 එක පරාමාසයේ ඉඳන් පරිණීවේ දක්වා එන්නා වූ එක. ඉතින් අර 5 6යි ගියයි කියලා මේක අවසන් වෙන්නේ නැහැ. මොකද හේතුව අර තණ්හාව නිසා ලයින් 7 එක හරහා ඒ වෙනවා අර සුඛය විච්ඡේව පරාමාසය. ඉතින් දියා කියනවා. ඒ කියන්නේ ඔය පෙර කළා තමන්ගේ මනස කියන්නේ කොහොමද? පෙර කළා කලින් හදපු ගේ පැවතුනා. අන්න ඒ වගේ අදහස් ඒකේ දෙනවා. මේ පාරමී කැඩුනේ කලින් එක පැවතුනානේ. අන්න ඒ වගේ අදහස් දෙනවා තණ්හා නිසා. එතකොට නමුත් මේක පවත්වා ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අපි දන්නවා ආස්වාද ඉන්ද්‍රිය වගේමත් පවත්වන්න බෑ. මලකට ගහපු යකඩ ඇණියකින් කොහොමද පවත්වන්නේ? යකඩ ඇණිය අපි පැත්තකට දැම්මා කියලා අපි කල්පනා කරනවා. ඔය ධානයකට ගිහිල්ලා ඉන්න ආකාස සංඥායතන. ඒ මොහොතේත් නැරලා වැටෙනවා. එතකොට ඒකෙන්වත් ඉන්න පුළුවන් කමක් නැත්තේ නැහැ කියන එක තියෙනවා. එතකොට අන්න එහෙමනම් තමන්ගේ අර අත්තා කියන කතාව නැති වෙලා යනවා. ආකින්චනායතන කියන්න පුළුවන් අන්නේ අවස්ථාවේ. මේක පවත්න්න බැහැ කියන එක හේතුවත්තා ඊපස්සේ. එතකොට එහෙනම් සති ඉන්ද්‍රිය වගේ මොකද්ද කරන්නේ? මෙන්න මේ බෙල් ෂේප් කර්ව් එකේ මේ ඒ කියන පොයින්ට් එක හදන්නේ නැති වෙන්නේ. එයා හදන්න යන්නේ සති ඉන්ද්‍රිය වගේ. මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානේ හට ගැනීම. මතකද අපි පටන් ගත්තේ වත්තුම සූත්‍රය ඔක්කේ නේද? මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානේ පැවතීමක් කියන එක නෑ. එතකොට A කියන පොයින්ට් එක හදන්නේ නෑ. එතකොට ඊළඟට ඉන්නවා මෙන්න මේ B කියන පොයින්ට් එක. කෙනෙකුට හිතෙන්න පුළුවන් A නැති වෙච්ච ගමන් B එකක් නැති වෙනවා නේද කියලා. ඒක එහෙම නෑ. ඒ මොකද හේතුව? වතුර පාරක් අරෙහි ඉඳන් ගලාගෙන ආව නම් මේ ভিত্তිය වැදුනට පස්සේ මේ පැත්තේ ඉඳන් අනිත් පැත්තට යනවා. එක ධාරාවක් නෙමෙයි මේකේ තියෙන්නේ. මේ පැත්තට වැදිලා අනිත් පැත්තේ එන්නව කියන එක තියෙනවා. එතකොට ඒක තමයි මේ ඊළඟ ස්ලයිඩ් එකේ 9 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ. ඒ ප්‍රඥා ඉන්ද්‍රිය නිසා ජරාවන රූපේ බව දන්නේ. ඒක නිසා මාන වෙන්නේ නෑ. දැන් බලන්න මම දැනගන්න ඉන්නවනම් අර මම පොඩි කාලේ කාපු කැකිරිමාළු මට කවදාවත් කන්න බැහැ කියලා. මේ මනතට කවදාවත් කන්න බෑ. මොකද මගේ ටේස්ට් බඩ්ස් ගිහිල්ලා මට ප්‍රඥාව අන්න ඉතින් තියෙනවනම් මගේ සියයට තරහ ගන්න හේතුවක් නෑ. එතකොට එයා දන්නවා මේ ජරාවන රූපය කියලා දන්නවනම් මානියක් ඇති වෙන්නේ නෑ. එවනම් ওই B B පොයින්ට් එක අපි හදන්නේ අපේ මාන්නේ. අපි බෙස්ට් එක ගේනවා. ඉස්සර කාපු එක මෙන්න මේ වගේ කියලා. එහෙම කරන්න යන්නේ නැහැ. ඒතර සංඥාව ජරාව මාන වෙන්නේ නැහැ. වේදනාව ජරාව මාන වෙන්නේ නැහැ. සංස්කාර ජරාව ඒක නිසා මාන වෙන්නේ නැහැ. එයා දැන් B පොයින්ට් එක කියන එක එයා හදන්නේ නැහැ කියන එක තියෙනවා. එයා දැනගන්නවා මේක කරන්න බැරි දෙයක් කියලා කියන එක. එතකොට මාන නොවේ නම් ওই දික්ටි ආශ්‍රය කියන එක නැති වෙනවා. දැන් එහෙනම් මේ වෙලාවේදී ඕගලන්ට පේනවා මෙතන ඩයග්‍රෑම් එකක් තියෙනවා. ඒ ඩයග්‍රෑම් එකේ ඕගොල්ලන් බලපු අර අවිද්‍යාශ්‍රම, කාමාශ්‍රම, දිට්ඨිආශ්‍රම. ඒ ට්‍රයැන්ගල් එක ලකුණු කරලා තියෙනවා පොඩ්ඩක් කරකෝල විතරයි ලකුණු කරලා තියෙන්නේ. ඒක අරහට ඕගොල්ලන්ට පේනවා සතිය, ප්‍රඥා, සමාධිය. ඒකින් ට්‍රයැංගල් එකක් ඇති වෙලා තියෙනවා. එතකොට මේ ආශ්‍රව මේකෙන් කැරකෙනවා කියන එක මේකෙන් නවත්තන. මේක කැපෙනකොට කෙනෙකුට පේනවා සතිය මෙතන ලකුණු කරා නම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වම් පැත්තත් කැපෙනවා දකුණු පැත්තත් කැපෙනවා කියලා. ඒක එහෙම නෙමෙයි. කැපෙන්නේ මේ සතිය දැන් මේක ක්ලොක් වයිස් නේ අපි මෙතන ඇවිල්ලා තියෙන්නේ. මේක ක්ලොක් වයිස් එනවා කියලා හිතුවොත් මේක දක්වා ඉන්නව දේවල් තමයි කැපෙන්නේ. එතකොට සතියේ ඉතින් කපන්නේ අර අපි කියන්නේ ඒ පොයින්ට් එක හදන්නේ නැහැ. ඒ කියන්නේ සුබයි කියලා ගන්න යන්නේ නැහැ. එහෙනම් කාමාශ්‍රව පැත්ත තමයි කැපෙන්නේ නේ. මේ පැත්තයි කැපෙන්නේ. මේ පැත්ත නෙමෙයි. ප්‍රඥාව වගේ කපනෝ මේ පැත්ත. ඒ කියන්නේ දිට්ඨි ආශ්‍රව. මානෙ ඉන්නේ නැත්තම් හදන්න බැහැයි කියලා දන්නවනේ. එයාලට ඒ දිට්ඨි ආශ්‍රවය නෑ. ඒතකොට ඒ ධර්මිය බැහැගෙන යනවා. මාන නොවන්නේ පුන පුනා මිය යන විඥානේ සෑදී හැකිද? මේ කල නොහැකිය. මෙසේ සතීන්ද්‍රිය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට යම් උදව්වක් කළ යුතුද ඒ සපයා දෙන්න. මේ නිසා දිට්ඨි ආශ්‍රව නොවේ. අන්න ඒ වාක්‍ය නම් ලියා ගන්නව වටිනු. ඒක පෙන්නවා මාන නොවන්නේ පුන පුනා මිය යන විඥානේ සෑදී හැකිද? මෙය නොහැකිය. මෙසේ සතීන්ද්‍රිය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට යම් උදව්වක් කළ යුතුද? ඒ සපයා දෙයි. මේ නිසා දිට්ඨි ආශ්‍රව නොවේ. කුමක් නිසාද? චේතනාව ගලවා දමා ඇත. චේතනාව ගලවලා තියෙනවා මේ අවස්ථාවෙන්. දැන් එහෙනම් අපි ඉගෙන ගත්ත මේ සති ඉන්ද්‍රියයි ප්‍රඥා ඉන්ද්‍රියයි. දැන් එහෙනම් අපිට කතා කරන්න තියෙන සමාධි ඉන්ද්‍රිය නේද? එතකොට සමාධි ඉන්ද්‍රියේදී අපිට පේනවා මේ සංස්කාර නිසා මානපාරේ පැමිණෙනවා කියන එක වළක්වනවා. අර සාපුගම සූත්‍රයේ එකත් එක්ක කල්පනා කරන්න. පානාතිපාත අදත්තා දාන මේව කරගෙන ඉන්නවා කියන එක මානපාර අපි දන්නවා. අපිට එනවා කියලා ඉදන් සච්චේ ඉඳන් භයාවිති දක්වා ඉන්නව පාර. ඒක කපනවා. ඒ නිසා අවිද්‍යා ආශ්‍රයයන් කියන එක සිද්ධ වෙන්නේ. මානෙ අඩු නිසා සමාධිය කියන එක තියෙනවා. එතකොට ප්‍රාණඝාත වලින් වැළකෙනවා. ඒ වගේම ඒ සමාධි සහගත වූ චිත්ත සංස්කාර පවා හොඳයි කියලා යා පවසන්නේ නැහැ, පිළිගන්නේ නැහැ ඒ චිත්ත සංස්කාර. ඒ පෙරගත්තා වූ දේ නිසා අපි අතීතයේ යම්කිසි දෙයක් අරගෙන තියෙනවා. අන්නේ ක්‍රියාවලිය කියන එක නවතලා දානවා. ඒ නවතලා දැම්මම භයග තියෙන වේදනාව දක්වා යනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ සති ඉන්ද්‍රිය කියන එක මොකද්ද කරන්නේ? ඒ සති ඉන්ද්‍රිය කියන එක ශ්‍රද්ධා සහ විරිය ඉන්ද්‍රිය මගින් යම්කිසි ධර්මයක් නැවතුවද අන්නේ ඒ ධර්මයන් නැවතීම කියන එක පවත්තම සතියෙන් ඒක පවත්තම අර දෙන්න නවත්තුපු දේවල්. ඉති ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඔබලන්ට පේනවා තථාගතයන් වහන්සේ පැවසුවා මුසාවාදේපා පරුසාවාචේපා ඉහෙළම සමාධිවලටවත් ඇලෙන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. විරේන්ද්‍රිය මගින් රූපේ ස්පර්ශය කියන එක නවත්තමු. රූප ස්පර්ශ කරන්න යන්නේ නැහැ. එයා දන්නවා මේක ස්පර්ශ කළා. ඒ කියන්නේ ජරාවනේ. එතකොට මේ විදිහට සතිමත් වුණාම එයාලා සියල්ල සම්පූර්ණ සර්ව ප්‍රකාරයෙන් දැන සමාධි සාගතව ඉන්න පුළුවන්. අන්නේ සමාධිය සම්මා සමාධියයි කියලා මට ඒ වෙලාවේ වැටහුණා. මේ ඉන්ද්‍රියන් පහම සාගතව ඉන්නව ඒ සමාධිය. ඒක තමයි සම්මා සමාධිය කියලා කියන්නේ. ඒ කියන්නේ මේක පෙන්වන්නේ මොකද්ද? අපි දන්නවා මේකේ කැරකවීම කියන එක තියෙනවා. අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රව විදිහට කැරකීම කියන එක තියෙනවා. මේ කරකවලානේ මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඒ කරකවනවා කියන එක නවත්තනවා. අර හබ් එකකින් කරකවීමකුත් නැහැ. වටේට වතුර දාලා කරකවනවා කියන එක නෑ. ඉතින් අර සාපුගම සූත්‍රයේ ඒ පාරිශුද්ධ ප්‍රධානියන්ගෙන් කියන එකේ අර ඩයමන්ඩ් එක මතකද? ඒ ඩයමන්ඩ් එකෙන් කරන්නේ තෝක කරකවන එක නෙවෙයි. ඒක කපනවා. කපන්නේ නැතුව කියන එක තියෙනවා. ඉතින් මෙහෙම කළාම නිරෝධය කියන එකට යන්න පුළුවන්. එතකොට දැන් අපි ඉගෙන ගත්තා මේකේ භාවනාවන් පළවෙනි භාවනාවට අපි කිව්වා අර සබ්බාසව සූත්‍රයේ ඒ ඩයග්‍රෑම් දෙකේ ඒකේ ලකුණු කළාම තිබුණානේ ඒ භාවනාව කියලා නේද? මතකද? සංඥාව මගේ නොවෙන්න මේ රූපය මගේ නොවෙන්න, සංඥා මගේ නොවෙන්න, සංස්කාර මගේ නොවෙන්න විරිය තුනක් කියලා. ඒක එක භාවනාවක් වුණා. ඊළඟට මේකේ දෙවෙනි භාවනාව හැටියට තියෙන්නේ ඔය මේ සබ්බාසෝ තුන්වෙනි එකේ මේ ස්ලයිඩ් දෙක 2යි 3යි 4යි. මේකේ 4 වෙනි ස්ලයිඩ් එක දක්වා එන්නේ. ඒකේ ඔයගලන්ට ගැඹුරට පේනවා අර මෙතන මේ පාත්‍රයේ කරකෝල මේක වාණිජ සප්පාය සූත්‍රයත් එක්ක කල්පනා කරන්න පුළුවන් ඒක. ඒ කල්පනා කරනවා නම් මතකද පෙර අවිද්‍යාව, පෙර මෝහය, අර රෝගී සංඥාව මගේ අරගෙන වෙනාවුදී අපි සාකච්ඡා කරන්න පානාතිපාතිය කියලා හන්නේ. එතකොට මේ ඒකේ කෑලි තුන මේ තුන නේද කියන එක ළමන්ට මෙනෙහි කරලා බලන්න පුළුවන්. මේ තමයි අර හබ පෙති තුන වගේ නේද. මේක පොඩ්ඩක් ඇඩ්වාන්ස් වුණායින් පස්සේ ඔයගලන්ට පේනවා මේ අවිද්‍යා ආශ්‍රය තමයි පිටිපස්සේ ඉන්නේ. භයාගති ශෝක කාමංශ එක පෙත්තක්. ඊළඟට තව පෙත්ත මේක පොඩ්ඩක් ඉස්සරහට ගියාම වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රය. ඊළඟට ආපහු වෙනවා පරාමාස අභිනිවේෂ අවිද්‍යා ආශ්‍රය. ඒ තුන සම්බන්ධ කරලා බලන්න ආනන්ද සප්පාය සූත්‍රයේ අවස්ථාවත් එක්ක. ඉතින් ඒකෙන් අපිට වෙලා වෙන්නේ මොකද්ද කියන එක තමයි මේක පැහැදිලි කරලා තියෙන්නේ. එන්න එන්නම අපි එකතු කරලා තිනවා. දැන් අත්තා කියලා මේකේ හදාගෙන තිනු මමින් කාර්යය මේ විදිහට කරලා හදාගෙන තිනවා කියලා. එතකොට අවසාන භාවනා මහැටියට ඔයගලන්ට ගන්න තියෙන්නේ ඔය ස්ලයිඩ් එක 8යි මෙතන ඒ 9යි කියන්නේ. මේක තමයි අවසාන භාවනාව. භාවනා තුනක් තියෙනවා. ඉතින් මේක අර ගොඩක් තිනවා කියලා ස්කිප් කරගෙන නම් ගිහිල්ලා වැඩක් නැහැ. දැනට එකක් හරි දෙකක් හරි කරලා පස්සේ හරි මේක කරන්න පුළුවන් මේ භාවනාව. එහෙම නැත්නම් මතක තියෙනවනම් කලින් කරලා තියෙනවනම් මේක කරන්න පුළුවන්. ඒ විදිහට භාවනාව වශයෙන් කරන්න තියෙනවා. එතකොට අපි සූත්‍රයට අපි ආපහු යමු ඉතුරු කොටස බලන්න. දැන් අපි පෙන්නවා මේ දර්ශනීය පහකල යුතු ධර්මයයි මේ පෙන්නු. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරන මහණෙනි සංවරයෙන් ප්‍රහිනකළු ආශ්‍රයව කවර දෙයක්ද? මහානි මේ සස්නේ මහානතමේ නෝනින් සලකා චක්කු ඉන්ද්‍රිය සංවරව සංවෘතව විසේද මහනුන්ගේ චක්කු ඉන්ද්‍රිය සංවරයෙන් සංවෘත නොවී වසන්නාහුට පීඩා කරවූ යම් පරිදාහ කෙනෙක් උපදීද චක්කු ඉන්ද්‍රිය සංවර සංවෘතව වසනාහුට මෙසේ ඒ පීඩා කර පරිදාහය නොවේද? නෝනින් සලකා සෝත ඉන්ද්‍රිය ඔය විදියට ගාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනෝ ඉන්ද්‍රිය කියන එක භාවිතා කරනවා. ඉතින් මේ විදිහට පෙන්වන මේ ඉන්ද්‍රිය සංවරය මගින් වෙහසුණු දිවිලි සහිත ආශ්‍රය නොවේ. මහන්නේ මේ ආශ්‍රය සති සංවරයෙන් පහකල යුතුයයි කියන්නේ. ඉතින් අපි මේක ඉගෙන ගත්තා. ඒ සංවර සූත්‍රයේ ආයතන භාවනාව එකිනෙත් අපි බලලා තියෙනවා. ඒ ඉන්ද්‍රිය සංවරය කියන්නේ. ඉතින් පළවෙනි විරිය රූපේ ස්පර්ශ නොවෙන්නේ කියලා අපි භාවිතා කළේ. ඉතින් ඒක මෙතෙන්දි පේනවා. ඊළඟ කාරණාවට විවහන්තර වෙන්න මහණෙනි ප්‍රත්‍යාවේක්ෂයෙන් පහකල යුතු ආශ්‍රය කවරදයක්? මහන්නේ මේ සස්නේ මහානතමේ නුවණින් සලකා හුදෙක් සීත නැති කිරීම පිණිස, උෂ්ණේ නැති කිරීම පිණිස, නැසි මදුරු ඖසුලම් ඒ සතුන්ගේ ස්පර්ශ නැති කිරීම පිණිස, ලැජ්ජා ස්ථාන වසා ගැනීම පිණිස පමණ සිරු පරිභෝජනය කරනවා කියලා. නුවණින් සලකලා පිණ්ඩපාතය වළඳන ක්‍රීඩා කිරීම පිණිස නෙමෙයි, මදේ පිණිස නොවේ කියලා කියනවා. අලංකාරකාරී පිණිස නොවේ කියලා. උදේ ශාරීරියාගේ පැවතියෙන් පිණිස, බඩකිනි වැලැක්වීම පිණිස, බ්‍රහ්මචර්යාව රැකීමට අනුබලයක් සඳහායි. මෙසේ පරිණි වේදනාවන් නැති කරන්නේ අලුත් වේදනාවන් නූපදවන්නේ. ඉතින් මේ විදිහට තමන්ගේ ජීවිතේ නිවැරදි බවවන්නේ කියලා මේක පෙන්වනවා. ඉතින් මේ විදිහට ඒ ප්‍රත්‍යාවේක්ෂ කරමීමෙන් පෙන්වනවා ඒ ආශ්‍රය ඒ නැති වෙනවා කියලා. ප්‍රත්‍යාවේක්ෂින් පටිසේවනා පහතබ්බා කියන එකයි මෙතනදි පෙන්වනවා. ඉතින් මේකෙදී අපිට පෙන්නනවා ওই වේදනා ඒ පරාමාස වේදනා චේතනා පරාමාස එකකින් අත්තා කියන එක නොවෙන්න තමයි මේ විදිහට භාවිතා කරන්නේ. ඊළඟට පෙන්නනවා මේ අදිවාසනා පහතබ්බා කියලා. මහන්නේ අදිවාසනේ පැහැදිලි ආශ්‍රය කවරද? මහන්නේ මේ ශාසනයේ මහානතමේ නෝනි සලකන ඒ සීතල ඉවසන සුල්ලෙක් කියන මොනසුම බඩකින් මැසි මදුරු ඒවා උපත් ඉවසන උපන් ශාරීරිකෝ තීනෝ රළු කටුබු ඒ වේදනාව ඉවසන සුල්ලෙක් කියනවා. යම් හේකින් නොවිසන්නා වූ ඔහුට වෙහෙසකාර දැවිලි සහිත ආශ්‍රය උපදීද? මෙසේ ඉවසන්නා වූට වෙහෙසකාර දැවිලි සහිත ආශ්‍රය නොඋපදීද? මහන්නේ මේ අදිවාසනේ පහකල යුතු ආශ්‍රය කියලා කියන්නේ. ඉතින් මේක අර වේදනාවට ප්‍රතිචාරයන් කියනියම නොදක්වන්න තමයි මේකේ පෙන්වන්නේ ඉවසීම කියන්නේ. වේදනාවට ප්‍රතිචාර දැක්වුවොත් මොකද වෙන්නේ? අපිට චිත්ත සමාධියක් තියෙන්නේ. මතකද අපි ඔක පැහැදිලි කරන්නේ? කෑම ටිකක් කනකොට ලුණු ටිකක් එහෙම මදිනා. ඒක ඇති ඔයගොල්ලන්ව නැගිට්ටවල. නැගිට්ටලා කුස්සියට ගිහිල්ලා ලුණු එක අරගෙන ඇවිල්ලා මේකට දාගන්න. ඇයි අපි එහෙම කරන්නේ? ශරීරෙ ලුණු අවශ්‍යින් නිසා නෑ. අපි ඒක කරන්නේ අර වේදනාවට ප්‍රතිචාර දක්වනවා කියන එක. එතකොට ඒ ප්‍රතිචාර නොදක්වන්න නම් තමයි ඉවසන්න පුළුවන් වෙන්නේ. ලුණු නැතේ කියලා ආදි වශයෙන් ඉවසීම කියන එක තියෙනවා. ඊළඟට පෙන්නනවා දුරු කිරීම පරිවජ්ජනා පහතක්. දුරු කිරීම පැහැතු ආශ්‍රය කාර්යද? මහන්නේ මේ ශාස්ත්‍රයේ මහානතමේ නෝනින් සලකා නපුරු ඇතු අස්සයෝ ගොන්නු ආදි වශයෙන් එයාව දුරු කරනවා කියලා. යම් බුදු පවුට මිත්‍රයන් සේවනය කරන්නා වූ නෝනත්තව සබ්‍රහ්ම සාරිය ළම ලාමක තැන්දී තා සලකන්නේ හෙතෙම ඒ නෝ අසුනද අගෝචර පාපමිත්‍රයන් නෝනින් සලකලා දුරු කරන කවුරු හරි කෙනෙක් පාපමිත්‍රයන් සේවනය කරනවා නම් අනිත් රාතන් වහන්සේලා ඒ කියන්නේ තමන්ගේ ගුරුවරු එහෙම හිතනවා මෙයා දුස්සීල ස්වභාවයකට මේ පත් වෙලා කියලා නේද? එතකොට එහෙම හිතන්නේ නැහැ නේ යා එහෙම පාපමිත්‍රයන් ඇසුරු කරන්නේ නැත්තම්. ඉතින් මේ පෙන්වන්නේ මේ සම්මා ආජීවය. ඒක නිසා මාන්නී කියන එක අඩු වෙනවා. ඉතින් අපි ඔය පෙන්වන්නේ ඔය ඉහළ සංස්කාර කොට ඔය කියන්නේ චේතන සංස්කාර ඉදන් සත්‍ය විඥාන පරාමාස අර උඩ තියෙන සංස්කාර කියන ඒවා ඒකමගින් ඇති වෙන බලපෑම නැති කිරීමට අගයක් නොදෙන්න තමයි මේ අවස්ථාවේදී මේ පෙන්වන්නේ පරිවර්ජනා කියන්නේ. ඒවත් නැත්තම් අර B කියන පොයින්ට් එක හදන්න යන්නේ නැහැ බ්‍රේෂේප් කර්ව් එකේ. ඉතින්දී අවිද්‍යා ආශ්‍රයයට කියන එකට පහර වදිනවා. ඊළඟට පෙන්වනවා විනෝදනා පහතබ්බා කියන මහණෙනි, ඒ කියන්නේ එලිමිනේෂන් විනෝදනේ පහකලියොත් මේ ලෝකයේ මහානතමේ නෝනින් සලකලා උපන් කාම විතක්කේ ඉවසන්නේ නැහැ. දුරු කරනවා, බැහැර කරනවා. එන්නන් උපන්නං කාම විතක්කන් ආදිවාසීති පජාති විනෝදේති බැන්ති කරෝති අනභවං ගමිති කියලා. ඒ විදිහට ව්‍යාපාද විතක්කේ ඉවසන්නේ නැහැ. විහිංසා විතක්කේ ඉවසන්නේ නැව බැහැර කරනවා. ඒව කරන්නේ නැත්තම් මොකද වෙන්නේ? දුක් දෙවියන්ට ආශ්‍රය උපදින මේක දුරු කරන පුද්ගලයාට ඒ ආශ්‍රය නැහැ කියන එක. ඉතින් අන්නේ අවස්ථාවදී නම් පේනවා දැන් අපි ටිකට ඉස්සර සාකච්ඡා කරපු ධර්ම ඒරියා වන් වල කාමච්ඡන්දේ ඒරියා පොවල දින ව්‍යාපාදේ. ඇයිතින් ජරාවනේ වේ සුඛ දුක වේදනාවක් මේකට ඇතුල් වෙයි. ඉතින් මේ වේදනාව ජරාවට පත් වීම නිසා ඇති වෙනා වූ එක ව්‍යාපාදේ. ආභව පේනවා ඒරියා වන් වලින් ඒරියා සෙක්ස්. ඒක නිසා සංස්කාරයන් අත්තා කියලා ගන්න. සංස්කාරයන් අත්තා කියලා ගත්තොත් මොකද වෙන්නේ? කුකුල් පට්ටියක් හරි දා ගන්නවා. හිංසාවන් තමයි අපි කරන්නේ. එතකොට ඒව කරන්නේ නැති වෙන්න. ඒක තමයි විනෝදනේ පහ කරනවා කියන්නේ, එලිමිනේෂන් කියන්නේ. මහන්නේ භාවනාවෙන් පැහැතු ආශ්‍රය කවරදයක්? මහන්නේ මේ සස්නේ මහානතමේ නෝනින් සලකලා විවේකයේ අසුර කර, විරාගයේ අසුර කර, නිරෝධයේ අසුර කර, නිවනට නැඹුරු කර සති සම්බොජ්ජංගේ වඩන. ඒ විදිහට ධම්ම විචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, ඔය විදිහට උපේක්ඛා සම්බොජ්ජංගේ කියන බොජ්ජංගය වඩනවා කියන. එතකොට යම් මේකේ බොජ්ජංගය නොවඩන්නා වූ පුද්ගලයාට වේසා දැවිලි සහිත ආශ්‍රය උපදීද? මහන්නේ මෙසේ බොජ්ජංග වඩන්නා ඔහුට ඒ වේසා දැවිලි සහිත ආශ්‍රය නොවේ. මහන්නේ මේ ආශ්‍රය භාවනාවෙන් පැහැදිලිුත්තේයි කියනවා. මහන්නේ යම් කලක භික්ෂුන්ගේ යම් ආශ්‍රය කෙනෙක් සෝවන් මගින් පැහැදිලිුත්තාද? ඒ ආශ්‍රය සෝවන් මගින් පැහුණා වූද? යම් ආශ්‍රයෙක සංවරයෙන් පැහැදිලිුත්තාද? ඔහු සංවරයෙන් පැහුණා වූද? යම් ආශ්‍රයෙක ප්‍රත්‍යාවේක්ෂින් පැහැදිලිුත්තාද? ඔහු ප්‍රත්‍යාවේක්ෂින් පැහුණා වූද? යම් ආශ්‍රයෙක සිත තබා නොගැනීමෙන් පැහැදිලිුත්තාද? ඔහු සිත තබා නොගැනීමෙන් පැහුණා වූද? යම් ආශ්‍රයෙක දුරු කිරීමෙන් පැහැදිලිුත්තාද? ඒ ආශ්‍රය දුරු කිරීමෙන් පැහුණා වූද? යම් ආශ්‍රයෙක විනෝදණයෙන් පැහැදිලිුත්තාද? ඒ ආශ්‍රය විනෝදණයෙන් පැහුණා වූද? යම් ආශ්‍රයෙක භාවනාවෙන් පැහැදිලිුත්තාද? ඒ ආශ්‍රය භාවනාවෙන් පැහුණා වූද? මාන්නේ මහන දෙමේ සීල ආශ්‍රයන්ගේ සම්මුතෝ වෙසෙයි, තෘෂ්ණාව සංසිඳියයි, සංගෝධිනී උපටාහලියයි, මාන ප්‍රාහණි දුක් කෙලවර ප්‍රියයි කියන්නේ. භාග්‍යවතුන් වහන්සේට වදාළ සතුට චිත්ත ඇති භික්ෂු භාග්‍යවතුන් වහන්සේගේ දේශනා සතුටින් පිළිගත්තා කියලා කියනවා. ඉතින් ওই බුද්ධංග භාවනාවදී අපි කළානේ කලින් ස්පෙෂල් එකක් එක්ක නේද? එතකොට එහෙමනම් අපි පැහැදිලි කළා භාවනාව කරන හැටි. එතකොට අපි සූත්‍ර සාකච්ඡා කළා. එහෙනම් අපි මිනිත්තු 5-10ක් අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.